හේතුඵල
සතිය පිහිටවනවා කියන්නේ
සතිය පිහිටනවා කියන්නේ එකක්. ඒකේ නුවණ කියන්නේ තව එකක් සම්පජානනය. සති සම්පජානකාරී හොති. කටුළු කායනුපස්සනයි සතර සතිපට්ඨානෙම තියෙනවා. දැන් අපි කායනුපස්සනාව කතා කරන හින්දා එතන දැන් රූපය ගැන, කය ගැන සිහිය පිහිටන්න, අජ්ජත් වේවා, බහිද්ද වේවා සිහිය පිහිටන්න එකේ වචන තුනක් තියෙනවා. ආතාපි සම්පජාන සති. සතිනා කියන්නේ සිහිය පිහිටන්න. ආතාපි කියන්නේ උත්සාහ කරන. උත්සාහයෙන් නැතුව සිහිය පිහිටන්න බෑ නේද? ආතාපි සති. ගොඩක් අයගේ ওই දෙක විතරයි තියෙන්නේ. සම්පජානේ ඉන්නේ දහමක් අහලා තේරුම් ගත්ත කෙනාට. සම්මා දිට්ඨිය තියෙන කෙනා. මේක සිහිය පිහිටනවා එක්කම එතන සිද්ධ වෙන්නේ මොකද්ද කියලා නුවණක් එනවා ආයතන පැත්තේ. ඒක සම්පජාන. මේ සම්මා දිට්ඨිය දහමක් අහලා දැක්ක කෙනාටයි ওই මාර්ගේ වඩන්න පුළුවන්. වඩන්න පුළුවන් කියන්නේ සතර සතිපට්ඨානෙ වැඩිමෙන් ප්‍රතිඵල ලැබෙන්නේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට. මේ කරන්නේ කුමක් සඳහාද කියන අවබෝධයක් තියෙනවා. කවුවත් කිව්ව කලියට කරනව නෙවෙයි. නේද? අපේ රූපේ මුලා වෙලා ඉන්නවා. මේ මුලාව මෙන්න මේ විදිහේ මුලාව. ඔය මුලාව නැති කරගන්නයි මේ අපේ රූපේ වෙන සිහිය පිහිටන්නේ. ඒකට සම්මාදිට්ඨිය ඇතුව දැන් සිහිය පිහිටනවා. දැනුත් තියනවා දැන් ආතාපි සතිමා විතරන්නේ නැහැ. ආතාපි සම්පජානෝ සතිමා කියලා. ඒකයි ඔය දැන් සතිපට්ඨානේ හැමෝටම වඩන්න පුළුවන්. හැබැයි මාර්ගඵල ලැබෙන්නේ මේ ශාසනයේ විතරයි කියලා කතාවක් තියෙනවා. බුද්ධ ශාසනයේ විතරයි මාර්ගඵල ලැබෙන්නේ. නිකම්ම කෙනෙක් සිහිය පිහිටුවට මාර්ගඵල ලැබෙන්නේ නැහැ. ඒකට ඒ නිකම්ම කෙනාගේ තත්ත්වයෙන් මෙතන නම් දහමක් අහලා දකින්න. එයාටයි මාර්ගය තියෙන්නේ. දහම අහලා දකින්න හැටි තමයි මේ පෙන්වන්නේ. මේක දැනගත්ත කෙනාට ඊළඟට තියෙන මාර්ගේ වඩන. ඔබ දැක්ක පළියටම සෝවන් වෙන්නේ නැහැ. තව තියෙන වැඩ පිළිවෙලා. දැන් සෝවන් මාර්ගයට වැටෙනවා. ඔබ තේරුම් ගත්තොත් මේ ආයතන මුලාව. යං කිංච සමුදය ධම්මා සබ්බන්තං නිරෝධ ධම්මා කියන්නේ. මොකක්ද ඒ කියන්නේ? යං කිංච සමුදය ධම්මා. කියන්නේ මොනවා හරි හේතු ප්‍රත්‍යයන්ගෙන් හටගත්තා නම් යං කිංචි සමුදය ධම්මෝ නේද? සබ්බන්තං කියන්නේ ඒ සියල්ල. නිරෝධ ධම්ම. අන්න අතන තමයි වැදගත්ම. ඒ හටගත්තු දේ ඕක තමයි දන්නේ. ඕක දැනගත්තට සම්මාදික් තියෙනවා. හටගත්තු දේ නැති වෙනව නෙවෙයි. උපදීන්නේ. ආයි කවදාවත් උපදීන්නේ. උපදින්න හේතු නැහැ. ඒවා නිරෝධ ධම්ම. නිරෝධ කියන්නේ උපදින්නේ නැහැ. නැති වෙන එකට නෙමෙයි නිරෝධ කියන්නේ. නූපදින ගතිය. නිරෝධය කියන්නේ නූපදින ගතිය. ආයි උපදින්නේ නැහැ. තියෙන දේ නැති වෙන කතාවක් නෙවෙයි මේ කියන්නේ. මම හිතට තේරුම් ගන්න. ආයි කවදාවත් උපදින්නේ නැහැ. නැවත උපත නැති කරනවා. මේ වඩුගට ආයේ ගෙවල් හදන්න බෑ. නැවත උපදින්නේ නැහැ. රහතන් වහන්සේ කියන්නේ නැවත ඉපදීම නැති කරපු කෙනා. තියෙන දේවල් නැති කරපු කෙනා නෙවෙයි.
එතකොට රහතන් වහන්සේගේ ආයතන වලට ආයතන කියලා කියන්නේ
නැද්ද? නැහැ. රහතන් වහන්සේගේ තියෙන්නේ සලායතන නිරෝධය. පටිච්ච සමුප්පාද කියනවානේ. අවිද්‍යා පත්‍යා සංඛාරා සංඛාර පත්‍යා විඥානං විඥාන පත්‍යා නාම රූපං නාම රූප පත්‍යා සලආයතන නේද? දැන් අවිද්‍යාව නිරෝධ වුණොත් සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධා විඥාන නිරෝධෝ. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. නිරෝධයි කියලා පැහැදිලිව තියනවාද? අපිට ඕක නෑ නෑ මෙහෙමයි කියලා වෙනස් කරන්න ඉඩක් නෑ. එතකොට බුදුරජාණන් වහන්සේ පස්සේ දවසක කියන උදාන වාක්‍යයකදී මම අර පෙරයන් රයෙහි මේ සමුදය පටිච්ච ධර්මතාවය මෙනෙහි කර කර හිටියේ. ඒ කියන්නේ අනුලෝම වශයෙන් මෙනෙහි කළා කියලා කියන්නේ. නැදියන් රයේ ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළා. පටිච්ච සමුප්පාදේ ඈ ඊළඟට තුන්වෙනි යාමේදී අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කළා. දැන් මොකද්ද අනුලෝම මෙනෙහි කළා කියන්නේ? අවිද්‍යා පත්‍ය සංඛාරා අන්තර පත්‍ය විඥාන නම් දුකට යනකම් හට ගැනීම මෙනෙහි කළා නේද? අවිද්‍යා පත්‍ය සංඛාරා සංඛාර පත්‍ය විඥාන විඥාන පත්‍ය නාම රූප නාම රූප පත්‍ය සලආයතන සලආයතන පත්‍ය පස්සෝ පස්ස පත්‍ය වේදනා වේදනා පත්‍ය තණ්හා තණ්හා පත්‍ය උපාදාන උපාදාන පත්‍ය බහූ බහූ පත්‍ය ජාති ජාති පත්‍ය ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස පායාස සම්භවಂತಿ සම්භවතියෙන් හටගන්නේ එය මේ තස්ස කේවලස්ස දුක්ඛ කන්දස්ස සංදයෝ හෝති කියලා මෙනෙහි කරනවා. ඔබට කියනවා අනුලෝම වශයෙන් පටිච්ච සමුප්පාදේ මෙනෙහි කරනවා නේද? පටිලෝමව පටිච්ච සමුප්පාදේ මෙනෙහි කළා කියන්නේ මොකක්ද? මේක තේරුම් ගන්න දුකේ ඉඳන් අනිත් පැත්තට ආව නෙවෙයි. එහෙමත් සමහරු කියනවා ඒකයි මම. ප්‍රතිලෝම කියන්නේ අවිද්‍යාව නිරෝධනම් සංඛාර නිරෝධයි. සංඛාර නිරෝධනම් විඥාන නිරෝධයි. විඥාන නිරෝධා නාම රූප නිරෝධෝ. නාම රූප නිරෝධා සලආයතන නිරෝධෝ. සලආයතන නිරෝධා පස්ස නිරෝධෝ. පස්ස නිරෝධා වේදනා නිරෝධෝ. වේදනා නිරෝධා තණ්හා නිරෝධෝ. තණ්හා නිරෝධා උපාදාන නිරෝධෝ. උපාදාන නිරෝධ භව නිරෝධ භව නිරෝධ ජාති නිරෝධ ජාති නිරෝධ ජරා මරණ සෝක පරිදේව දුක්ඛ දෝමනස්ස උපායස නිරුජ්ජන්ති එව මේ තස්ස කේවරස්ස දුක්ඛ කන්දස්ස නිරෝධෝ හෝති. එතකොට එකින් එකට නිරෝධය මේ බලන්න. ඔකට කියනවා ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා කියන්නේ. හරි ළඟට අනුලෝම ප්‍රතිලෝම වශයෙන් මෙනෙහි කරනවා කියන්නේ අවිද්‍යා පත්‍ය සංඛාරා අවිද්‍යා නිරෝධා සංඛාර නිරෝධ.
එදැලේම දෙකටම
බැහැ. සමුදය තියෙනකොට ඵලය තියෙනවා. සමුදය නැත්නම් ඵලය නැහැ කියන ධර්මතාවය. මේ දෙකම එකට මෙනෙහි කරන්න පුළුවන් නේද? අර මුල ඉඳා අගට යට ඉඳන් මුලට යනවා උතෙන්දී අහුවෙනවා. දෙකම එකට කොහොමද මෙනෙහි කරන්නේ? ඒ එහෙම දෙයක් නෙමෙයි මේක. ඒකේ ඒ එතෙන්දී කියන ඒ උදාන ගාථාවෙදි කියනවා කොහොමද මේ සමුදය මෙනෙහි කර කර හිටී ඉමස්මින් සතේ ඉඳන් හොතේ ඉමස්ස උප්පාදා ඉඳන් උප්පජ්ජති අන්න අනුලෝමව මෙනෙහි කළා කියන එක ඒකම කියනවා. ඉමස්මින් සතේ ඉඳන් හොතේ ඉමස්ස උප්පාදා ඉඳන් උප්පජ්ජති කියන එක තමයි අනුලෝමව මෙනෙහි කළා කියන්නේ. දැන් මේ දේ තියනවා නම් මේ තියෙනවා. ඉමස්මින් සතේ ඉඳන් හොතේ මේ දේ හටගත්තොත් මේ දේ හටගන්න ඉමස්ස උප්පාදා ඉඳන් උප්පජ්ජති හේතුවයි ඵලය. හේතුව අවිද්‍යාව ඵලය සංකාරය වෙන්න පුළුවන්. එතකොට අවිද්‍යාව තියෙනකොට සංකාරය තියෙනවා. අවිද්‍යාව ඉපදුනහම සංකාරය උපදිනවා. ඒක තමයි අනුලෝමව මෙනෙහි කිරීම. පටිලෝමව මෙනෙහි කළා කියන්නේ ඉමස්මින් අසති ඉදන් නහෝති. මේ හේතු නැත්තම් ඵලය නැහැ. අවිද්‍යාව නැත්තම් සංකාර නැහැ. ඉමස්ස නිරුද්ධා මේ දෙය නැති කළොත් ඉදන් නිරුද්ධති. මේ දෙත් නැහැ. නිරුද්ධ කියලා ධර්මතාවයක් මෙනෙහි කළා. එතකොට ওই දෙක එකට මෙනෙහි කළා කියනකොට තේරුම් ගන්න ඉනස්මින් සති ඉදන් හෝති ඉනස්ස උත්පාදා ඉදන් උප්පජ්ජති ඉනස්මින් අසති ඉදන් නහෝති ඉනස්ස නිරුද්ධ ඉදන් නිරුච්චති කියන ධර්මතාවය තමයි ඔය මෙනෙහි කළේ. ඒ මෙනෙහි කිරීමේදී ධර්මතාවයක් පහළ වුණා, අවබෝධයක් පහළ වුණා. ඒ අවබෝධය තමයි මේ සියලුම ධර්මතා සහේතුක ධර්ම කියන එක. හරි? යේදම්ම හේතුප්පව තේසං හේතුන් තථාගතෝ ආන්න හේතු ටික දකින්න. පච්චයා කියලා දකින එකේදී අවබෝධ වුණා කියනවා මේ සේරම සහේතුක ධර්ම. හේතුන්ගෙන් හටගත් ධර්ම. ධර්මතා සේරම හේතු නිසාමයි හටගන්නේ. වෙනම අපිට ඵලයක් ගැන කතා කරන්න බෑ හේතුන්ගෙන් තොරව කියන ධර්මතාවය. ඒක තේසං හේතුන් තථාගතෝ වාහ. මේ හේතුව බුදුරජාණන් වහන්සේ එතෙන්දි තේරුම් ගත්තා කියලා උදානාවක් කියලා කියන හේතු ටික දැක්කා. ඊළඟට නිරෝධයේ මේ ප්‍රතිලෝමව මෙනෙහි කරනකොට මොකක්ද මෙනෙහි කරන්නේ? ඉනස්මින් අසති දන්නහො. ඉනස්ස නිරුද්ධා ඉදන්නේ. මේ හේතු නිරුද්ධ වෙනකොට ඵලය නිරුද්ධයි කියලා ධර්මතාවය දැක්කා. තේ සංචයෝ නිරෝධ. එහෙම නැත්නම් හේතු ටික දැක්කා. හේතු භංගා. ඵලයට මොකද වෙන්නේ? නිරුද්ධ. ඉස්සෙල්ලා ධර්මතාවල හේතු ටික දැක්කා. දෙවෙනියට දැක්කා මේ හේතුන් නිරුද්ධ වෙන දේවල්. භංග වෙන දේවල්. ක්ෂය වෙන දේවල්. මේ හේතුන් ක්ෂය වෙනවා කියලා දැක්කා. මේ ප්‍රත්‍යක්ෂය වෙනවා. එහෙනම් ඵලය නිරුද්ධයි. හේතුන් ක්ෂය වුණත් ඵලය තියෙන්න බෑ කියලා අවබෝධ කරගත්තා කියන. මේ උදාන ගාථාවල තියෙනවා. උද්දකනිකායේ. උද්දකනිකායේ බෝධි වර්ගයේ කියන එකේ තියෙනවා පළවෙනි එක. පළවෙනි උදාන ගාථා තුනේ කියන්නේ ඔය. පටිච්ච සමුප්පාදේ අනුලෝම මෙනෙහි කරා එතකොට ධර්මතාව පහළ වුණා මෙන්න මේකයි. මේ ධම්ම සියල්ලම සහේතුකයි කියන ධර්ම. ඊළඟට නිරෝධාකත්ත ඉනස්සෙන් අසති දන් නහෝති ඉනස්ස නිරුද්ධයි දන් නිරුද්ධති කියන පැත්තෙන් ප්‍රතිලෝම මෙනෙහි කිරීම තුළින් තේරුණා ඒ හේතු ක්ෂය වෙලා යනවා. ඒ හේතු විනාශ වෙනවා. එහෙනම් ඵල නිරුද්ධයි කියලා අවබෝධයක් ගන්න. කියලා. නෑ අවබෝධ කරගන්න. අර හේතු ක්ෂය වුණොත් ඵලය උපදින්නේ නැහැ කියන ධර්මතාවය ඒ නිරෝධය කියන්නේ. මම කොහොමදට තේරුම් ගන්න. එතකොට ඔය ධර්මතාවය පෙන්වන්න ගත්තු නිදර්ශන ටික තමයි අවිද්‍යාව සංඛාර විඥානේ නාම රූප. ඕවා අතර තියෙනවා පටිච්ච සමුප්පන්න සම්බන්ධතාවය. හේතු සමුදේ තියෙනා නම් ඵලය තියෙනවා. සමුදේ යෙදුනේ නැත්නම් ඵලයක් නෙවෙයි කතා කරන්න බෑ. උපදිලා නෑ. නූපදින ස්වභාවය. ඔනයි නූපදින ගතිය තමයි නිරෝධය කියන්නේ. උපදින්නේ සමුදේ යෙදුනේ නැත්නම් ඵලයක් ඵලය උපදින්නේ තියෙන දෙයක් නැති වුණා කතාවක් නෙවෙයි. ඒක හොඳට තේරුම් ගන්න. මද ඔක දකින්න නැති හින්දායි මේ ධර්මයේ දකින්න බැරි. අපි බලන්න හදන්නේම හටගත්තු දෙය නැති වුණා කියලානේ. හටගත්තු දෙයක් තියනා නම් හේතුප්‍රත්‍යයෙන් හටගෙන තියෙනවා. පළවෙනි දේ. හැබැයි මේ හේතු ක්ෂය වෙනවා. භංග වෙනවා. හේතු භංග වුණත් හටගන්න බෑ. කියන නුවණක් එන්න නිරෝධේ නිරෝධ ධර්ම. යම් කෙනෙක් සමුදය ධර්මයන් සම්බන්තන් නිරෝධ ධර්ම. යේ ධම්මා හේතු ප්‍රභවතේ සං හේතුන් තථාගතව. තේ සංචයෝ නිරෝධෝ. ඒව නිරෝධ වෙන හැටි පෙන්නවා. නිරෝධ වෙන හැටි කියන්නේ ඒව නැති වෙන හැටි නෙමෙයි. සමුදයයි නිරෝධයයි පෙන්නන්නේ. සමුදේ තියෙනකොට ඔබ තියෙනවා. සමුදේ නැත්නම් ඔබ ගැන කතා කරන්න බෑ. එක දෙන්නේ. නූපදීන තේ සංචයෝ නිරෝධෝ එවං වාදි මහා සම්මා. ඔබ තේරුම් ගත්තොත් ධහම දැක්කා වෙනවා. පටිච්ච සමුප්පාදේ දැක්කා වෙනවා. ධහම දැක්කා නම් සෝවාන් මාර්ගයට වැටෙනවා. සම්මාදිට්ඨිය. ඒකට ඒක අවබෝධ වෙනකන් තමයි ධහමට අනුව මෙනෙහි කරන්න ඕන. ඔය යෙදෙන්නේ කොහෙද? ආයතන වැඩ කරන තැන. සල ආයතන. අපි ආයතන පාවිච්චි කරන තැන. එතකොට ඔබ තේරුම් ගන්න මේක බලන්න කියනවා බාහිර රූපෙටත් බලන්න අභ්‍යන්තර රූපෙටත් බලන්න. මොකද රූපයට අහු වෙන ගතිය තමයි අපේ මේ කාම ලෝකවල ස්වභාවය. අපි ඉන්නේ කාම ලෝකෙනේ. කාම ලෝකේ ස්වභාවය තමයි රූපවලට අහු වෙන. ඒ රූපේ බැසගෙන ඉන්නේ.
රූපේ බාහිරගෙන.
ඔව් කාම ලෝකේ කියන්නේ ඕකමයි. රූපේ බාරගෙන රූපේ බහැරලා ඉවරයි. හරි? එතකොට ඕකෙන් මිදෙන්න බුදුරජාණන් වහන්සේ වැඩපිළිවෙලක් පෙන්නනවා. දැන් ඉස්සෙල්ලා සම්මාදිට්ඨිය ඇති කරගත්තු කෙනාට දැන් වැඩපිළිවෙලක් පෙන්නනවා. ඕක දැනගත්තට අපි රූපෙන් මිදිලා නැහැ. තාම අහුවෙන. එහෙනම් දැන් මොන්න දැන් මේක මේ මෝඩකමටයි ඕකට අහුවෙන්නේ කියලා නුවණක් තියෙන අය උනාට තාම අහුවෙන. පරණ පුරුද්ද බලවත් නේද? මේ අහගත්තා කියලා රූපෙන් මිදෙන්නේ නැහැ.
දැනගත්තා දැකගත්තේ නැහැ.
ඔව්. දැන් දැක්කත් ඊළඟට වැඩපිළිවෙලක් තියෙනවා ඒකෙන් මිදෙන්න. ඒ වැඩපිළිවෙල තමයි කාණුකස්සනාව. එතකොට බලන්න තියෙනවා අජ්ජත් රූපය ගැන සිහිය පිහිටන්න. කායේ කායනුපස්සී විහෙරති ආතාපි සම්පජානෝ සතිනා විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. කාය ගැන බලා ඉන්න කොහොමද ආතාපි සම්පජානෝ සතිනා. දැන් සම්පජානයේ තියෙන්නේ ඔබ දැනගත්තු කෙනා. එයා දැන් සිහිය පිහිටනවා ඒකට උත්සාහ කරනවා. ඒතර අජ්ජත් රූපෙටත් සිහිය පිහිටන්න ඕන බහිත් රූපෙටත් සිහිය පිහිටන්න ඕන. ඔබ පිහිටනකොට වෙන පළවෙනි දේ තමයි විනේය ලෝකේ අවිජ්ජා දෝමනස්ස. ඒ කය තියෙන නැත්නම් රූප තියෙන ලෝකේ ඇලින් ගැටින් දුර වෙනවා. පළවෙනි එක. ඒ පූර්ව ප්‍රතිපදාව. ඊළඟට ආර්ය ප්‍රතිපදාවේ තියෙන රූපෙන් සම්පූර්ණයෙන් මිදෙන එක. ඉස්සෙල්ලා ඇලින් ගැටින් දුර වෙනවා. ඒක ලෝකෙටයි ප්‍රතිපදාව නැත්නම් පූර්ව ප්‍රතිපදාව. හරි? ඒ කියන්නේ දැන් කය කියන එකේ බලන්න එක විදිහක් තමයි අජ්ජත් කය කියලා එකක් ශරීරය කියලා එකක් තියෙනවා. ඕක හැදිලා තියෙන්නේ කොහොමද? ඔය ශරීරය කිව්වට ඔතන තියෙන කෙස්ලොම් නියදත් සම්හස්නහර කොටස් ගොඩන්න කියලා බලන්න පුළුවන්. අජ්ජත් රූපය ගැන බලන එක විදියට. ඒතකොට ඇලින් ගැටින් දුර වෙනවා. හැබැයි තාම මෝහය දුර වෙන්නේ නැහැ. දැන් කෙස්ලොම් නියදත් ඉතුරු වෙලා. එහෙනම් ඒකත් බලන්න. කෙස්ලොම් නියදත් හැදුනේ සතර මහා ධාතු. රට වියාපෘතේ ජෝ වායෝ රූප කලාප. එතකොට දැන් කෙස්ලොම් නියදත් වලින් නිදෙනවා සතර මහා ධාතුකට අහුවෙන. මේ තාම මිදිලා නැහැ. රැළින් ගැටෙන් දුර වෙනවා. මෝහය තාම තියෙනවා. එළියේ සතර මහා ධාතුව තියෙනවා. ඕක දැනගන්න මම ඉන්නවා. හරි. මේක තේරෙන්නේ නැත්නම් අර බල්ලගේ උපමාව මතක් කරගෙන හිතන්න. අන්න වතුරේ බල්ලෙක් ඉන්නවා. ඕක හැදිලා තියෙන්නේ කෙස්ලොම් නියදත් සංහස්නාරවල. එන එක මට්ටමක මුලාවක් දුර වුණා. බල්ලෙක් ඉන්නවා. ඒ බල්ලට තියෙන රැළින් ගැටෙන් ටික දුර කරගන්න. හැබැයි තාම එතන කෙස්ලොම් නියදත් ගොඩක් තියෙනවා කියලා මුලාවක ඉන්නවා. ඊළඟට තව ටිකක් එහාට යනවා නෑ. ඔතන තියෙන්නේ රූප කලාප ගොඩක් සතර මහා ධාතුක පටවිය ආපෝ තියෙන්නේ වගේ. දැන් කෙස්ලොම් නියදත් ටිකෙන් අයින් වෙනවා. සතර මහා ධාතුව ඉතුරු කරගන්න. මේ එතන සතර මහා ධාතුක තියෙනවා කියවත් තාමත් මුලාවේ නේද ඉන්නේ. එතකොට ඒ ක්‍රමයට ඇත්ත අහු වෙන්නේ නෑ. මොකද තාම රූපය ගැන හොයන්නේ අපි බාහිරේ. තර බුදුරජාණන් වහන්සේ පෙන්නනවා බාහිරෙන් ලෝකේ හොයලා ඇත්ත දකින්න බෑ. තමන් තුලින් බලන්න. නේද? බඹයක් පමණ ශරීරය තුලින් බලන්න. අන්න එතකොට පේනවා එහෙනම් ආයතන වලින් බලන්න කිව්වා නේද? නේද? දැන් එනවා නුවණක්. එහෙනම් මොන ආයතන වලින්ද අර බල්ලෙක් ඉන්නවා කියලා දැනගත්තා. ඇහැ. ඇහැයි මනයි. ඇහෙන් දැක්කා කියන්නේ මොකද්ද? ඇහි හැකියාව මොකද්ද? වර්ණ සංඥාව කරන් දෙන එක. මනස කරන්නේ වර්ණ සංඥාවට අනුව හිතන. හිතනකොට රූප පේනවා. ඒ රූප පේන්නේ පෙර අධ්‍යක්ෂේම් ටිකත් එක්ක. නේද? දැන් වර්ණ සංඥාවේ මිරිඟුවේ තියෙන නිකන් හැඩයක්. ආ ඔය හැඩේ තියෙන්නේ මේකනේ කියලා අන්න පෙර අධ්‍යක්ෂේම්ෙන් ඇදලා ගන්නවා. රූපෙ. දැන් මනසෙන් කරපු වැඩන්නේ මන ධම්ම මනෝ විඤ්ඤාණ. ඒක මනස ඇතුලේ වැඩ. චක්කායතනේ ඉවරයි. එයා නිරුද්ධ වෙලක් ඉවරයි. දැන් මනස වැඩ.
මනස වැඩ කරන්නේ.
අර ඉතුරු කරපු සංඥාවල් වැඩි. සංඥාව මිරිඟුව කියලා නුවණක් නැහැ. පරණ අධ්‍යක්ෂින් ටික දාලා ඔකට රූප හදන්නේ. තාම හැබැයි මනස ඇතුලේ රූප ටික හදන්නේ. බල්ලව හදන්නේ මනස ඇතුලේ. ඊළඟට ඔතනත් සිහිය නුවණ නැති හින්දා විශ්වාස කරන ඔය දැනගත්තු දේ තියෙන්නේ එළියේ. බාහිරෙන් තියෙන. අන්න බාහිර ලෝකෙට අහු වෙන හැටි. ඒකට මේ හිත ඇතුලේ හදලා ඒක ඇත්ත සිහිය නුවණ නැති කම මතම එළියේ තියෙනවා කියලා දැඩිව විශ්වාස කරනවා නේද? රූපේ බැස ගන්නවා. රූප උපාදාන කරනවා. එළියෙන් තියපු ගමන් රූපෙට අහු වුණා, රූප උපාදාන කළා, දුකට අහු වුණා. සංකිටේන පංච උපාදාන සම්බන්ධ දුක්ඛා කියන්නේ ඒකට. මේ රූප උපාදාන. හරි? ඊට පස්සේ ඒක ඇලිලා ගැටිලා දිගට යන එක වෙන කතාවක්. ඒකේ කොහොමද කර්ම දුක සකස් කරන ඇලින් ගැටින්නේ? මේක එළියෙන් තියෙන තැනත් දුක. ඒක තමයි සංකප්පේන පංච උපාදානස්කන්ධා දුක්ඛා කියන්නේ. රූපේ බාර ගැනීමම දුකයි, රූපේ බැස ගැනීමම දුකයි. මොකද ලෝකෙට අරමුණ. ඒක ඇලින්නේ නැහැ, ගැටුන්නේ නැහැ කියලා බේරෙන්න බෑ. ඈ? මොකද මුලාව. ඇයි? එළිය රූපෙට කියනකොට මෙහෙමමයි ඉන්න. මට වුණා ඒක ඇලෙන්නේ නැතුව ගැටෙන්නේ නැතුව ඉන්න පුළුවන්. ඒක වෙනම කතාවක්. එහෙනම්ට මම ඉන්නවා. සක්කාය දිට්ඨිය තියෙනවා. නේද? සක්කාය දිට්ඨිය තියෙනකම් සසරේ යනවා. මොකදයි තේරුම් ගන්න. එතකොට ඔය සක්කාය දිට්ඨිය කඩන්න තමයි සම්මා දිට්ඨිය. හරි දැක්ම ඕනනේ. රණ්ණතම නුන ආපු වෙලාවේ ඉඳන් තමයි ආර්ය මාර්ගේ වැටෙන්න පටන් ගන්න. එතකන් වැඩුනේ ලෝකෙට ඇවිත් ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ඔය නුන ආවට පස්සේ වැඩෙන්නේ ලෝකෙන් එතර වෙන ආර්ය ශ්‍රාන්තික මාර්ගය. ඒකට කියනවා ලෝකෝත්තර ආර්ය ශ්‍රාන්තික මාර්ගය. එකයි මම කියේ දැන් දැනගත්තු දේ සම්මා දිට්ඨියවටම සම්පූර්ණ නැහැ. දැන් කරන්න වැඩපිළිවෙලක් තියෙනවා. හරි. හැබැයි මේ වැඩපිළිවෙල තියෙන්නේ ඔක තේරුම් ගත්ත කෙනාට විතරයි. ඒකයි බුදුදහමක් අහලා දැක්ක කෙනාට විතරයි මාර්ගය තියෙන්නේ. ඔක නැතුගත් ඉතින් මොකක් හරි භාවනාවක් කරනවා කියලා කරන්න පුළුවන්. ඒවයි මොනවා හරි අත්දකින්නත් පුළුවන් වෙයි. හැබැයි ඒක කවදාවත් මාර්ගඵල වෙන්නේ නැහැ. අපිට කැමති වුණත් නැති වුණත් ඒක තමයි ඇත්ත. දහමක් අහලා දැක්ක කෙනාට විතරයි ආර්ය මාර්ගයේ වඩන්න පුළුවන්. නැත්නම් වැඩෙන්නේ ලෝකෙට ඇවිත් ආර්ය ශ්‍රාන්තික මාර්ගය. මොකද රූපේ පිළි අරන්නේ. රූපේ බැසගෙනනේ අනිත් භාවනා ඔක්කොම කරන්නේ. රූපෙන් එතර වෙන්න නෙමෙයි ලෝකෙන් එතර වෙන්න නෙවෙයි. මේ නුවණ එන්න ඕන. ඒ කියන්නේ සම්මාදිට්ඨිය આવුත් ඔය නුවණ එනවා. හේතු ටික Taman හොයාගන්න. ඉතින් එක එක්කෙනාගේ කෙලස් මට්ටමට එක එක හේතු තියෙනවා. ඔයාගේ කෙලස් මට්ටමට ඔයාට හේතු. ඒක වෙන කෙනෙකුට එහෙම නෙවෙයි. ඒ Tamanට තියෙන හේතු ටික ඒව තමයි තණ්හා අරව මේවා ඒ ඔක්කොම ඔය පටිච්ච සමුප්පාදේ ඕන එකක්. අවිද්‍යාව වෙන්න පුළුවන්, සංකාර වෙන්න පුළුවන්, විඥාණය වෙන්න පුළුවන්, නාම රූපේ වෙන්න පුළුවන්, අර සලආයතනෙ වෙන්න පුළුවන්, කෙනෙකුට සලආයතනෙ පේනවා. ඊළඟට වේදනාව වෙන්න පුළුවන්, සංහාව වෙන්න පුළුවන්. අර පටිච්ච සමුප්පාදේ තියෙන ඒවා නේද ඔය අහන්නේ? වේදනාව තියෙනවා, තණ්හාව තියෙනවා, උපාදානෙ තව කෙනෙක් උපාදානෙන් අහනවා. තන්තාව කෙනෙක් උපදින જાතියෙන් අහයි භව જાති ඕන එකකින් Tamanta ග්‍රහණය වෙන තැනින් හොයන්න. ඔය ඕන තැනකින් අර જાති තුන බැලුවත් සම්මාදිට්ඨිය එනවා. ඉති රූපං ඉති රූපස්ස සමුදේ ඉති රූපස්සත් සමුද. සලායතනෙ මේකයි සලායතන සමුදේ මේකයි නිරෝධේ මේකයි. මේව දකින්න කෙනාට සම්මාදිට්ඨිය. තණ්හාව මේකයි තණ්හා සමුදේ මේකයි නිරෝධේ මේකයි. තනියම සම්මාදිට්ඨිය. ඒකයි ඒ ඕන එකකින් හැබැයි බලන්න ඕන ඒකේ සමුදයයි නිරෝධය. ඒක දැක්කොත් විතරයි සම්මාදිට්ඨිය. සම්මාදිට්ඨි සූත්‍රයේ 16 ආකාරයක් තියෙන්නේ ඒක. ඒක සම්පදේ හැම එකක්ම අරන් මේක මොකද්ද මේක හටගත්තේ කොහොමද මේ හේතු නැත්තම් නිරෝධයි. ඔය ධර්මතාවය බලන්න කියන.
සම්මුලින් කර පැහැදිලි
කරා හයියෙන් කියනවා. ඒක තමන්ට දහමට අනුව පේන්න ඕන. දැන් කායනුපස්සනාව වැඩුවොත් දැන් කාය කායනුපස්සේ විහෙරති ආකාප සම්පජානන සතිනා විනේ ලෝකේ අවිද්‍යාව දෝමනස. ඉස්සෙල්ලා ඇලීම් ගැටීම් අඩු වෙන. අතහැරෙන. හරි? එතනින් ඉවර නෑ තාම රූපේ පිළිසිඳුර. ඊළඟට වඩන්නේ කාන්නේ කොහොමද? ඉති අජ්ජත්තං ආකාය කායනුපස්සේ විහෙරති බහිද්ධා ආකාය කායනුපස්සේ විහෙරති අජ්ජත්ත බහිද්ධා ආය කායනුපස්සේ විහෙරති. එදියට ඒ දෙක වෙන් කරලා බලන්නත් කියනවා ඔය දෙක එකට බලන්නත්. එකට බලන එකේ මෙච්චර කල් ප්‍රශ්නයක් තිබුණා නම් දැන් මේ ප්‍රශ්නේ නැති වෙයි මේ සම්මාදිට්ඨිය එනකොට. නේද? අජ්ජත් රූපේ අපිට වෙනම බලන්න පුළුවන් ශරීර රූපේ හැදුණාට. බාහිර රූප වෙනම බලන්න පුළුවන්. ගැටලුවක් නැහැ නේ. දැන් ওই දෙක එකට බලන්නත් පුළුවන් නේද? මෙහි මුලාව හින්දා නේද ওই දෙකම හදලා තියෙන්නේ. රූපේ හැදුවට පස්සේනේ ওই දෙක දෙකට බෙදලා තියෙන්නේ. ශරීරයටයි තී බාහිරයි. රූපේ හැදපු එක එකම මුලාවනේ. අර වතුරේ බල්ලෝ හැදුවා වගේ. ඇහි නුවණ ආයතන වල සිහිය නුවණ නැති හින්දා. මෙහෙන් හදපු එක එළියෙන් තියෙන. දැන් අජ්ජත්ත බහිද්ද එකට බලන්නත් පුළුවන් නේද? ඔය ශරීර රූපේ කිව්වත් බාහිර රූපේ කිව්වත් මේ ඇහෙන් දකින්න එකේ ඇත්ත දැක්කේ නැති හින්දානේ ඕකට අහුනේ නේද? එතකොට අජ්ජත්ත බහිද්දාවා කායේ කණන් පස්සේ ඉහෙල ඕකම් බලන්න පුළුවන් සමුදයයි වය ධර්මයි. සමුදය ධර්මානුපස්සීවා කායස්මින් විහෙර. වය ධර්මානුපස්සීවා කායස්මින් විහෙර. සමුදය වය ධර්මානුපස්සීවා ආයස්මින් විහෙති. දැන් ඒ එතනක් තියෙනවා සමුදය වය එකට දකින්න සිද්ධියක්. හරි? ඒක දෙකක් වෙනම තේරුම් ගන්න ඕන. ඒ දැන් ඒ විදිහට බලනකොට එන අවබෝධය මොකක්ද? යාවදේව ඥානමත්තාය පතිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති නචකින්චි ලෝකේ උපාදී. ඊට කලින් එනවා අත්ති කායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝතු. අත්ති කායෝතිවා පනස්ස. අත්ති අත්ති ප්‍රත්‍ය කියලා එහෙම අහලා ඇති. තියෙනවා අත්ති. තියෙනවා අත්ති. මොකද්ද තියෙන්නේ? කායෝතිවා. කයක් කියලා දෙයක් තියෙන, රූපයක් කියලා දෙයක් තියෙන. අත්ති කායෝතිවා පනස්ස. පනවගෙන තියෙනවා, පිටියනවා කියලා පනවගෙන ඉන්නවා. අත්තිකායෝතිවා පනස්ස. අන්න දැන් එහෙම පනවගත්තු දෙයක් නේද මේ තියෙනවා කියලා හිකියේ කියලා අන්න නුවණක් සිහියක් පිටනවා සති. පච්චුපට්ඨිතා හෝති එළඹ සිටිනවා. අත්තිකායෝතිවා පනස්ස සති පච්චුපට්ඨිතා හෝති. මෙහෙම පනවගත්තු කයක් තියෙනවා කියලා නේද අපි මේ බාර අරන් ඉන්නේ කියලා අන්න එළඹ සිටිනුවණක් එනවා. සිහිය පිහිටීම වෙනද තිබුණේ තිබුණ දෙයක් තියෙනවා කියලා හිතාගෙන හිටියා කියන්නේ. දැන් පනවගත්තු දෙයක් තිබුණා කියලා ඔන්න දැන් එළඹ සිටිනුනක් වෙන. මේ මුලාව මත මෙහෙම පනවගෙන හිටියා. කයක් තියෙනවා, ශරීරයක් තියෙනවා, අතක් තියෙනවා, බාහිර පෑන් එකක් තියෙනවා. මේක මේ මුලාව හින්දා පනවගෙන ඉන්නවා නේද කියලා එළඹ සිටි සිහියක්.
ඒකම එන්නෝනේ.
ඒ මොහොතේම සිහිය පිහිටන එළඹ සිටි. මේ මේ කියන්නේ දැන් කාය වසනාව වැඩිවොත් වෙන්නේ මොකද කියලා. වැඩන්න කලින් ස්වභාවෙනේ. මම කියේ අහගත්තට අපි තාම රූපෙට අහු වෙලානේ. දැන් ඔන්න එයාට කියනවා එහෙනම් කාය වසනාව වඩන්න. වැඩිවොත් වෙන ප්‍රතිඵලය තමයි ඕක ගැන එළඹ සිටින නුවණක් කියන්නේ. රූපයක් බාර ගන්නකොටම එනවා නුවණ ඔය පණවගත්තු එක. මේ මුලාවින්ද පණවගත්තු එක. නේද වතුරට එබෙන බල්ලා වගේ පණවගත්තු එක. අත්තිකායෝතිවා පනස්ස සතිපච්චුපට්ඨිතා හෝති. සිහිය එළඹ හිටිනවා. පච්චුපට්ඨිතා හෝති. එතකොට මොකද්ද වෙන්නේ? යාවදේන ඥානමත්තාය නුවණ සඳහා. පටිසතිමත්තාය එළඹ සිටි සිහිය සඳහා. අනිස්සිතෝච විහෙත. ඇසුරු කරන්නේ නැතුව ඉන්න. රූපය ඇසුරු නොකර ඉන්න සඳහා. යාවදේව ඥානමත්තාය පටිස්සතිමත්තාය අනිස්සිතෝච විහෙරති. එදාට කියත හැකි නච කිංචි ලෝකේ උපාදීති. මේ ලෝකෙ කිසිවක් උපාදාන කරන්න නැහැ. රූප ලෝකෙ කිසිවක් උපාදාන කරන්න ඉතුරු වෙන්නේ. නච කිංචි ලෝකේ උපාදීති. කියලා නුවණක් ඇයි. මම ඔන්න කායනුපස්සනාව වඩන්නේ ඇයි කියලා දැන් පැහැදිලි දැක්මක් තියෙනවා. ගුරුවරයාට වුණ හින්දා නෙවෙයි. මම කියන හින්දා නෙවෙයි. සම්මාදිට්ඨිය ආපු කෙනාට තමන්ටයි මාර්ගය උපදව ගන්න පුළුවන්. කාටවත් දෙන්න බෑ. දැන් ඕන වෙන්නේ ආවා දැන් ගිහින් මේක කරන්න කරලා ඇවිල්ලා කියන්න මොකද වෙන්නේ කියලා. කතාවක් නෙවෙයි. මෙන්න මේකයි ධර්මතාවය. දැන් මුලා වෙලා ඉන්න රූපයෙන් අවබෝධය આવොත් මෙන්න මෙහිම අවබෝධයක් එයි. මේ තමන් දන්නද? එහෙනම් ඒ අවබෝධය එනකම් මොකද්ද කරන්න ඕන? කායනුපස්සනා වඩන්න. රූපේ ගැන, අජ්ජත් රූපේ ගැනත් බලන්න තියෙනවා, බහිද්ද රූපේ ගැනත් බලන්න තියෙනවා. සිහිය නුවණ පිහිටන්න දෙයක්. සිහිය පිහිටන්නත් තියෙනවා නුවණ යොදන්නත් තියෙනවා.
ඇත්ත ඇති හැටි දැන.
ඇත්ත ඇති හැටි. ඒ කියන්නේ සමුදය නිරෝධයයි පෙන්වන්න තියෙනවා. ඒක පෙන්වන්න පුළුවන් සම්මාදිට්ඨිය තියෙන කෙනාට විතරයි. සමුදය නිරෝධය දන්න කෙනාට සම්මාදිට්ඨිය තියෙනවා. ඉති රූපං ඉති රූපස් සමුදය ඉති රූපස් සත්ංගමෝ කියලා දන්න කෙනා සම්මාදිට්ඨිය තියෙනවා. ඒකට ඒ එයාට තමයි සම්පජාන. ඕක නැති කෙනාට සම්පජානයක් නැහැ. සිහිය නම් පිහිටයි. හරි. ඒකට ධනම අහලා නුවණින් දැක්ක කෙනාට මේ සම්පජානය සම්මාදිට්ඨිය. අපේ අය හිතන්නේ භාවනා කරගෙන ගිනාම සම්මාදිට්ඨිය පහළ වෙයි කියලා. ඇයි දැන් සමාධියේ ඉන්නකොට අන්න රූපේ කැඩි කැඩි යනවා අන්න අනිත්‍ය නිට්ටය නිට්ටයයි අන්න සමාධිත්‍ය පහළ වුණා කියලා නිහිතා. මේකයි මේකයි බොහොම අහසට පොළොව වගේ වෙනස් පැති දෙක. බුදුරජාණන් වහන්සේ පැනෙව්වේ දන්න දකින කෙනාටයි මේ ආශ්‍රව ප්‍රහාණය කරන්න පුළුවන්. නොදන්න නොදකින කෙනාට නෙවෙයි නා ඥානතෝ නා අපස්සතෝ. හරි. දන්න දැනගන්න වෙන්නේ දහම අහලා නුවණින් විමසන. වෙන විදිහක් නැහැ.
සෝයිදර බැලුවොත්
බැලුවොත් මොකද වෙන්නේ කියලා බුදුහාමුදුරුවෝ කියලා තියෙනවා. ඒකෙන් වෙන්නේ නැචරින්ති ලෝකේ භාගියති වෙයි.
මේ සක්කයකට කෝඩුවක් හදුවා සතර ගමන යනවා හැමනම්.
කූඩුව හදන එක නවත්තයි මේ දැක්ක දවසට. ශරීර කූඩුව. වඩුව වැඩ නවත්තයි.
අජත්ත බහිත්ත කියන වෙච්චදීම මුලින් කරන එකේ ඒක කරන්නේ කායනුපස්සනාවේදී ඇහැට පේන රූපය අනුවම කර බෙදීමද
නැත්නම් අජත්ත බහිත්ත වෙන් කිරීම අපි කරනා නෙවෙයි. භාවනාවේ කරනා නෙවෙයි. ලෝකේ ඉන්න අය ඕක කරලා
තියෙන්නේ.
රූපය අජත්තයි බහිත්තයි කියලා වෙන් කරලාගෙන ඉන්න රූපේ තියෙන කෙනා. නෑ, ඇහි පෙනීම අනුව කරන බෙදීමක් නෙමෙයි. ඇහි පෙනීම මුලාව අනුව රූපේ බැස ගන්නවා. රූපේ බාර ගන්නවා. බාරගත්තු රූපේ බෙදනවා ඔය දෙක විතර නෙමෙයි. ඔය 11 ආකාරයක් තියෙනවා බෙදන්නේ.
11 ආකාරයම ඇසට අසු වෙච්ච රූපය
ඇසට අසු වෙච්ච නිසා රූපයේ බැස ගන්නවා. රූපේ බැස ගන්නෙ මුලාව අවිද්‍යාව මුලාව නෙමෙයි. ඇසට අසු වෙච්ච නිසා නෙමෙයි. ඇසට අසු වෙච්ච එකේ සිහිය නුවණ නැති හින්දා අවිද්‍යාව නිසා. ඇස මුල් කරගෙන රූපයක් පනව ගන්නවා. ඒ රූපේ තමයි 11 ආකාරයකට දාන්නේ. දුර රූප, ළඟ රූප, කැමැති රූප, අකමැති රූප නේද? ඕලාරික, සියුම්, සමනර. හීන, ප්‍රණීත, අතීත, අනාගත වර්තමාන. රූපය තිබුණත් නේ ඔය විදිහට කතා කරන්න ඕන. එතකොට රූපේ පැනෙන්නේ කොහොමද? ඇහි මුලාවෙන්, කනේ මුලාවෙන්, නාසයේ මුලාවෙන්, ආයතන මුලාවෙන්. ආයතන හයේ මුලාවෙන් දැකයි මේ සලායතන ලෝකයක් තියෙන්නේ කියන්නේ. සලායතනේ ඇත්ත නොදන්න කම හින්දා ලෝකේ තියෙන රූප නැත්තම් ලෝකයක් කනෝන.
ඒ මුලාව අජත්ත බහිත මුලාව ඇහි මුලාව මත පදනම් කරගෙන පමණක්ද නැත්නම් ආයතන හයේම මුලාව
ආයතන හයේම
හයේම අජත්ත බහිත බවක් කියන කතා කරන්නේ.
ඔව්. ඒ කියන්නේ ආයතනික ඕන ආයතනික මුලාවක් තිබුණා රූපෙට අහු වෙනවා. හරිද? මේ ආයතන මුලාවෙන් කරන්නේ රූපයකට අහු කරනවා. ඒ කියන්නේ අපි රූපයක් පිළිගන්නවා රූපයක් බාර ගන්නවා. ඒ බාරගත්තු රූපේ කැමති වෙන්න පුළුවන් අකමැති වෙන්න පුළුවන් තමන්ගේ වෙන්න පුළුවන් අනුන්ගේ වෙන්න පුළුවන් ඕක කියන එක විදිහට වර්ග කරනවා. ඒකට
නාසය රස වගේ දේවල් වල ඒවයින් අභ්‍යන්තර රසයක් බාහිර රසයක් කියලා දෙයක් විශේෂයෙන් වටහා ගන්න බැරි වගේ තත්ත්වයක් තියෙනවා. ඇහැට පේන රූපේ ශබ්දේ වගේ
නෑ එහෙම වටහා ගන්න ඕනත් නෑ. ඔය 11 ආකාරයට බෙද බෙදා බලන්න ඕනේ නෑ. ඔක රූපේ ඉන්න කෙනා කරන වැඩක්. අපි ආයෙක බෙදන්නද යන්නේ. අපි ඕකේ ඉඳලා තමයි දසක යන්නේ. දැන් බෙදෙන එකෙන් මිදෙන්නයි මේ යන්නේ. රූපය පැනෙව්වොත් නේ ඔකට අහු වෙන්නේ බල්ලා වතුරේ බල්ලෙක් පැනෙව්වොත් නේ ඔය 11ට දාන්නේ. දැන් අපි හදන්නේ රූපෙන්ම මිදෙන්න. රූපේ ඉක්මවා යන්න. ලෝකේ ඉක්මවා යන එකයි ලෝකෝත්තර දර්ශනය. ආයේ 11 ආකාරයක් පණවන්න නෙමෙයි. ආයේ කවදාවත් 11 ආකාරයකම අහු නොවෙන්නේ. හරි. ඒ අජත්ත බහිද්ද බලන්න බැරි නම් හොඳයි. ඒ කියන්නේ ඔයා දැන් අජත්ත බහිද්ද එකට බලන මට්ටමට ඇවිල්ලා. ඒක තමයි ඊළඟට. කරන්න බෑ කියන්නේ දෙකම එකට දැන් මෙහෙ මුලාව හින්දානේ අර හේතුව. දැන් ආයෝකේ මොකද්ද
බෙදන්නේ?
නේද කියන්නේ ඒ කායනපස්සනාව වැඩිලා දැන් අර වෙන වෙනම වඩතුයි. ආ බාහිර රූපේ වෙනම බැලුවා, අජත්ත රූපේ වෙනම බැලුවා බලන්න තියෙනවානේ. මම බලාගෙන යනකොට වෙලාවක් එනවා එහෙම වෙන් කරන්න දෙයක් නැහැ නේද? ඔය දෙකම එකයි. මම වෙන් කරගන්න බැරි වෙනවා. මුලාව මුලාවෙන් හදපු රූපේ ඕකනේ අපි දෙකකට බෙදාගන්න. දැන් මම කියේ ඇහෙන් දැකපු රූපෙනේ මේ අත ශරීරයට අයිති අනිත්‍යක බාහිරේ කියලා බෙදුමි. ඒක ලෝකයට ඇත්තක්. ලෝකයට ඇත්තක් කියන්නේ අර වතුරට එබෙන බලලට ඕක ඇත්තක්. ඒ දෘෂ්ටි එකකට ඕක ඇත්ත. මෙහි සිහිය නවන පිහිටන ගෙනාට ආයතන මුලාව තියෙනකන් ඕක තියෙන. මේ මුලාව නැත්තම් දැන් අජත්ත බහිද්ද එකට දැන් බලන්න.
එතකොට අනතන බලන්න කියන එකේ අදහසට මොනවාද අපි එතන ගොනු වෙන්න ඕන අජත්ත බහිද්ද? ඊළඟ අජත්ත බහිද්ද වශයෙන් බලන එක තුන්වෙනි පියවරක එතන
කියන නෑ. දැන් ඔයා ඉන්නේ තුන්වෙනි පියවරේ. එතකොට ආයේ එකට දෙකට යන්න බෑ. ඒකයි අජත්ත බහිද්ද වෙන්න කරන්න බෑ. දැන් එකට බලන්න. මෙතෙන්දි තමයි රූපය හැදුනේ කොහොමද? මේ මුලාව නැත්නම් රූපේ පිහිටන්නේ. ඕක ආයේ අත්‍යත්ත බහිද්ද කියලා වර්ග කර කර බලන්න දෙයක් නැහැ. දැන් පොදුවේ බලන්න.
එහෙනම් පටිච්චසමුප්පාදේ දාලායි බලන්නද?
මේ පටිච්චසමුප්පාදේ තමයි. සමුදයයි නිරෝධයයි අය බලන්න. පටිච්චසමුප්පාදේ කියන්නේ ඒක. අට ගන්න හැටි නිරුද්ධ වෙන්නේ. හරි. ඉති ඉමස්සෙන් සති ඉදන් හෝති ඉමස්ස උප්පාදායි ඉදන් උප්පාදායි. ඉමස්සෙන් අසති ඉදන් නහෝති ඉමස්ස නිරුද්ධායි ඉදන් නිරුද්ධයි. ඒක පටිච්චසමුප්පාදේ. පටිච්චසමුප්පාදේ දැකීම තමයි සම්මාදිට්ඨිය කියන්නේ. ධර්මය දැක්කා කියන්නේ නෑ සෝවාන් වුණා කියන්නේ සෝවාන් වෙන්න ඕන ඒකමයි. ඔය ධර්මතාවයේ දැකීම වර්තමානයේදී නාම රූප පත්‍ය සලායතන කියන එක වෙන්නේ කොහොමද? ඔවා ටිකක් ගැඹුරුයි. ගැඹුරුයි කියන්නේ අර කලින් බලලා නැති හින්දා ගැඹුරුයි වගේ පේනවා. දැන් ඒකට යන්න කලින් විඤ්ඤාණයට නාම රූපනේ නේද? නාම රූපය කියන්නේ මොකද්ද? නාම රූපය කියන්නේ මොකද්ද? දන්න දේ මොකක්ද? දන්න දේ නාම රූපේ කියලා දන්නේ මොකක්ද? ඔයාලා නාම රූප වෙන් කර කර බලලා ඇති නේද? අපි අහලා තියෙනවා රූපය කියන්නේ සතර මහා ධාතුයි උපාදාය රූපයි රූප නේද?
ඒක රූප.
නාම කියන්නේ?
නාම කියන්නේ රූප නිසා හිතේ ඇති වෙන
මොනවාද? වේදනා සංඥා චේතනා පස්ස මනසික නේ ඒව නාම එතකොට නාම රූපේ නාමය කියන්නේ මොකක්ද එතකොට වේදනා සංඥා චේතනා පස්ස දැන් හිත දැනගන්න ටිකක් නේ හිතත් එක්ක තියෙන චෛතසික ටිකක් තමයි මේ. නේද? හිත දැනුවත්. මේ හිත දැනුවත් කරන්නේ මොනවා ගැනද? රූප ගැන. නාම ධර්ම හරහා තමයි රූපයක් ගැන අදහස් ටික දෙන්නේ. හිතට. ඒ විඥානික අරමුණු වෙන්නේ නාම රූපේ. විඥාන කියන්නේ හිතනික්. හිතට අරමුණු වෙන්නේ නාම රූප විඥාන පත්‍ය නාම රූපං කියන නැත්නම් නාම රූප පත්‍ය විඥානං කියන මේ දෙක අර අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය බටමිටි දෙකක් එකට හේතු කළා වගේ එකට තියෙන එකක් නැතුව අනෙක් එකට
වැටෙන්න බෑ
තියෙන්න බෑ වැටෙනවා බටමිටි දෙකක් හේතු කළොත් නේද? දෙපැත්තම තියෙන්න ඕනේ. මොකද කියන අඤ්ඤමඤ්ඤ ප්‍රත්‍ය කියලා. එකකට එකක් අඤ්ඤෝන්‍ය වශයෙන් ප්‍රත්‍ය වෙනවා. මේකට මේක උදව් වෙලා මේකට මේක උදව් වෙලා නේද? ප්‍රාණාම රූපික විඥානයේ උදව් වෙලා විඥානයට නාම රූපේ උදව් වෙලා. එතකොට දැන් විඥානය කියන්නේ හිතනේ. දැන් හිතට පිළිඹිඹුවක් හිතට දකින්න පුළුවන් ස්වභාවය තමයි මේ නාම රූප. විඥානේ මොකක් හරිගෙන දැනගන්නවානේ හිත මොකක් හරිගෙන දැනගන්නවානේ. ඒ දේ තමයි නාම රූප. හරිද? හිතට අරමුණු වෙන ගතිය. ද විඥාන කියන්නේ දැනගන්න ගතිය. දැනගන්නේ මොනවද කියලාත් එකක් තියෙන්නේ ඉතින්. නේද? දැන ගැනීමක් තියනවා නම් මොකද්ද දැනගත්තේ කියලා කතාවකුත් එනවා. දැනගත්තේ නාම රූපේ ගැන. හරි. දැනගන්න ගතියට කියන විඥානේ දැනගත්තේ නාම රූපේ. ඒකද ඒක දැනගන්න දැන් හිත දැනුවත් කරන්නේ චෛතසික ටිකෙන්. චෛතසික ටිකෙන් රූපයක් ගැන කියාවේ. විස්තර කරා. හ්ම්. හිතට කෙලින්ම රූප අල්ලන්න බෑ. හිතට නාම ධර්ම තුලින් තමයි රූපයක් ගැන දැනගන්න පුළුවන්.
චෛතසිකය.
අපි වේදනාව උදාහරණ ගත්තොත් වේදනා චෛතසිකය එකකින් කියනවා මේක හොඳයිද නරකයිද මඳහත්ද කියලා. මොකක් ගැනද? රූපයක් ගැන කියනවා. හ්ම්. ඒ කියයි චෛතසිකෙන් රූපය ගැන අදහසක් දෙනවා. ඒ වගේ තමයි අනිත් චෛතසිකට. හ්ම්. එතකොට දැන් විඥානෙට පිළිඹු වෙන්නේ නාම රූපේ. පිළිඹු වෙන්නේ කියන්නේ මං කියේ අර හිතට පේන මට්ටම. දැන් ආයතනේ හදලා දෙන දේ කාටද මේ හදලා දෙන්නේ? හිතට. මං චක් ආයතනේ වැඩේ ඉවර කරලා යා නිරුද්දයිනේ. අර ඒක සටහන චිත්‍රයක් ඇඳලා දෙනවා කියන්නේ කාට දකින්නද? හිතට දකින්න. එයාට තේන පිළිමිඟුව තමයි ඔය සංඥා රූප සංඥා වෙන්න පුළුවන් ශබ්ද සංඥා වෙන්න පුළුවන් ඒ චිත්‍රය හරි ඔය එතකොට විඥාණයට අරමුණු වෙන ස්වභාවයට කියනවා නාම රූපය කියලා හරිද දැන් ඔය දෙකේම මතක තියාගන්න අර මුල ඉන්නවා අවිද්‍යාව ඇත්ත ඇදියට නොදන්නකම විඥාණයට මොකක් හරි අරමුණු වෙනකොට ඒක යටයි ඉන්නවා ඇත්ත ඇදියට නොදන්නකම එයා කියනවා විඥානේ මායාකාරයෙක් නේ එයා කියනවා ඔය පේන්නේ එළියේ තියෙන දේවල් බාහිර දේවල් සතර මහා ධාතුයෙන් හැදිච්ච දේවල් මට පෙනුනත් නැතත් ඒගොල්ලෝ ඉන්නවා එළියේ තියෙන්නේ නේද අපි හිතුවත් නැතත් ඒවා තියෙනවා අපි හිතුවත් නැතත් අරහේ චෛත්‍ය තියෙනවනේ නේද? එහෙම නේද අපිට හිතේ?
ඔව්. චිත්ත රූපේ.
ඈ? චිත්ත රූපේ දෙහි තියෙන්නේ. නෑ අරහේ තියෙන්නේ චිත්ත රූපේ. චිත්ත රූපේ එහෙ නෙමෙයි ඔයාලඟ තියෙන්නේ. අරහේ තියෙන්නේ gadol වැඩි වලින් හදපු රූපේ. චෛත්‍ය එහෙනම් තමයි අපි හිතන්නේ අපිට මතක් වෙන්නේ චිත්ත රූප. එහෙ තියෙන්නේ ඇත්ත රූප. අපි ඇත්ත කියලා හිතන රූප. ඇත්ත කියලා හිතවන්නේ මේ විඥානයේ තියෙන මායාවයි. දැන් හිතට චිත්ත රූපේ පේනකොට නාම රූපේ දැర్శණය වෙන ප්‍රවිද්‍යාවෙන් මොකද කරන්නේ? ආහාරය එහෙම රූපයක් තියෙනවා. චෛත්‍යයක් එළියේ තියෙනවා. කියලා බාරගන්න. එළිය තිබ්බා කියන්නේ බාරගත්තා. දැන් චෛත්‍ය එළිය තිබ්බොත් අපිට ගිහින් බලන්න පුළුවන්ද? පුළුවන්. අරහේ චෛත්‍ය තියනවා නම් ගිහිල්ලා බලන්න බෑ. දැන් යන ගම බලන්න ඕක නැද්ද නේද? නේද? එළියේ තියනා කියලා විශ්වාස කළොත් ඕක ඇහෙන් දකින්න බැයිද? පුළුවන්. එහෙන් අල්ලන්න බැයිද?
ඒත් පුළුවන්.
පුළුවන්. ඔය ගඳක් සුවඳක් බලන්න බැයිද?
පුළුවන්.
දැනෙයිද නැද්ද කියන එක වෙනම කතාවක්.
පුළුවන්.
බලන්න පුළුවන්. රසක් බලන්න බැරි වෙයිද?
පුළුවන්.
පුළුවන්. ඇයි? එළිය රූපයක් තියෙනවා. දැන් බල්ලා වගේ තමයි. මේ මතක් වෙන්න ඕන මම කියනකොට. මම බල්ලා තව බල්ලෙක් ඉන්නවා කියපු ගමන් ඌ අල්ලන්න බැයිද? ගඳක් සුවඳක් බලන්න බැයිද? රසක් බලන්න බැයිද? අනිත් ආයතන වලින් අත්දකින්න පුළුවන් කරනවා. හරි. නම් ඔන්න නාම රූපයේ මුලාව මත ඕක එළියේ තියනවා කිව්ව මත සලායතනෙම උපත්තන්න පුළුවන්. දැන් අපිට හිතෙන්නේ මේ ආයතනෙන් අත්දැක්කොත් මේ වගේ වෙයි කියලා අදහසක් හිතේ තියෙනවා නේද? එළියේ රූපේ තියනවා කියපු ගමන් ආයතන හයෙන්ම අත්දකින්න පුළුවන්. ඊළඟට අපේ පෙර අත්දැකීම් වල තව ඉන්නානේ ආශ්‍රව හැංගිලා, දැන් තණ්හාව වැඩි කරන්නේ. ආවක ඇහෙන් දැක්කොත්ද, හොඳ කණින් ඇහුවොත්ද, නාසයෙන්ද, දිවෙන්ද, කයෙන්ද, මොකෙන්ද කියලා දැන් කියනවා. කොයි ආයතනෙද වැඩියෙන්ම ආස්වාදි තියෙන්නේ?
මන ආයතන.
ඈ අඹ ගෙඩියක් එහෙම නැහ, ඔබ කාලා බැලුවොත් හොඳයි කියලා අන්න දිවට මුල් පැනගෙන නේ. ඒකට ඇහැට නෙමෙයි. ඒක ආශ්‍රව කෙලස් හින්දා අපි දන්නේත් නැහැ. කොයි ආයතනෙද වැඩිපුර බලයක් දෙන්නේ කියන එක ඒකේ හැංගිලා තියෙනවා. අර කියන්නේ මේ ආයතන හය නිකන් අර සත්තු හය දෙනා එකට ගැට ගැහුවා වගේ කියලා. බලවත් වෙන එක්කෙනා අනිත් හය දෙනාම ඇදගෙන යනවා ඒක ඇත්තට. මතකයි නේද? ඒ සූත්‍රය. හය දෙනාම එකට ගැට ගහලා තියෙන්නේ මේ වෙලාවට එක්කෙනෙක් බලවත් වෙනවා. වැඩිපුර බඩගිනි වෙන එක්කෙනා අනිත් ඔක්කොම ඇදගෙන යනවා. පස් දෙනාම ඇදගෙන. එතකොට ඒ ආයතනෙ මුල් කරගෙන තමයි ඊළඟට දිගින් දිගට. හරි? එතකොට දැන් නාම රූපේ මුලාව මතමයි සලායතන. දැන් බාහිරේ තියනවා කියලා බාර ගැනීම මතමයි ආයතනයක් ඕන වෙන්නේ බාහිරේ තියෙන රූපේ අත්දකින්න. මොකද ආයතනයක් නැතුව අපිට බාහිරේ අත්දකින්න බැහැ. දැන් එකමට හිතන්න ඇහැ කනනාසය ඔව තිබුණ නැත්නම් එහෙම
ඇතන ගන්න බෑන අරමුණක්
නැත්නම් එළියේ රූප අපිට වැඩක් වෙයිද? අත්දකින්න බෑ. මේ ආයතන තියෙන්නේ එළියේ රූප අත්දකින්න. ඔක තමයි මේ කාම ලෝකේ හැටි කිව්වේ. මේ ආයතන පිනවන්නම උපදින එක තමයි කාම ලෝකේ කියන්නේ. ඒ කියන්නේ රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ටබ්බ අරගන්න තියෙන ආසාව හින්දාමයි කාම ලෝකේ උපදින්නේ. ඒවා තියෙන්නේ කොහේද? එළියේ. ඒක තියනා නෙමෙයි, තියනා කියලා අපි විශ්වාස කරන මට්ටම. මේ කෙලස් මට්ටමටයි එහෙම පේන්නේ. ඇත්තත් හැටි නෙමෙයි ඔය. අපේ මේ කාම ලෝකේ කෙලස් මට්ටමට අපිට හිතෙන්නේ මේවට අහු වෙන ඒවා එළියේ තියනවා කියලා. ඒ නිසා තමයි අපි කාම ලෝකේ ඉපදිලා තියෙන්නේ. මේ මානුෂ්‍ය ලෝකේ කියන්නේ කාම ලෝකේ. විශ්වාස කරන්න. අපට මේ මට්ටමේ රූප තිබුණාට දැන් බ්‍රහ්ම ලෝකයේ රූපාවචර හරි අරූපාවචර හරි මට්ටමට මේ වගේ නෙමෙයි. දැන් රූපා කාමාවචර ඉඳලා රූපාවචර වෙනකොට දැන් තමන්ට සමාධියක් වඩලා ධානය වඩාගත්තොත් ඔක අත්දකින්න පුළුවන්. රූපාවචර මට්ටමට යනකොට මේ කයෙන් අත්දකින්න යන්නේ නැහැ. මොකද කායායතනය යටපත් වෙනවා. කාය ආයතනයයි ජීව ආයතනයයි ගහන ආයතනයයි වැඩ කරන්නේ රූපාවචර භක්ම ලෝක මට්ටම. එතෙන්දි තියෙන්නේ ඇහැයි කනයි මනස. ඒකෙත් කෙලස් යටපත් කළොත් එහෙම අරූපාවචර මට්ටමට යන්න පුළුවන්. ඒකට ඇහැ කන හට ගන්න තියෙන කෙලසුත් යටපත්. දැන් හිතෙන් හිතන්න විතරයි
පුළුවන්. මනස විතරයි දිනන.
අරූපාවචර. එතකොට දැන් රූප ගැන හිතන්න. දැන් අරූපාවචර මට්ටම ඔක ටිකක් වරද්දගත්තු දැනක් තියෙන රූප නැහැ කියලා. ඒ ආයතන හදන මුලා කෙලස් ටික යටපත් කිරීම දැන් ඒකනේ දැන් මනුස්සෙක් වෙලා ඉඳන් මේ සමාධි ධානය වඩා ගත්තාම මේ කන්ටමට යන්න පුළුවන් දැන් බාහිරේ මොකක් වෙනස් කළේ නැහැ තමන්ගේ මේ ආයතන හදන දින කෙලස් මට්ටමයි මේ යටපත් කළේ හරි ඒකට අරූපාවචර මට්ටමේදී වැඩේ තියෙන්නේ දැන් රූප ගැන හිතුණට ඕවා අල්ලන්න පුළුවන් කියලා අදහසක් එන්නේ ඔවා ගන්ධ සුවඳ බලන්න පුළුවන් කියලා බාහිරේ තියෙනා කියලා අදහසක් එන්නේ නැහැ. අරූපාවචර නම් ඇහෙන් දකින්නවත් එළියේ තියෙනවා කියලා අදහසක් එන්නේ නැහැ. කණෙන් අහන්නවත් තියෙනවා කියලා අදහසක් එන්නේ නැහැ. අර හීනෙන් පේනවා වගේ තමයි. හිත හිතා ඉන්න පුළුවන්. ශරීරයක් නැහැ. ශරීරය නැහැ කියන්නේ දැන්. දැන් වාව හොම ඉඳන් සමාධි වැඩලා ධානයේ වැඩුවහම මේ මට්ටමට යන්න පුළුවන්. දැන් ශරීරයක් නැද්ද? තියෙනවා. කාටද තියෙන්නේ? එළියෙන් බලා හිටියේ ඉන්න කෙනාට තියෙන ආරයට ශරීරය. ධානයේ ඉන්න කෙනාට එයාට ඒක පිහිටන්නේ නැහැ. ඒක පිහිටන්න කෙලස් නැහැ. කායන්තනේ පදින්. අපිට තේරෙන්නේ නැහැ අපේ කෙලස් මට්ටමට මේක උපද්දලා අපි බැලුවා කියලා. දැන් බල්ලට තේරෙන්නේ නැහැ බල්ලගේ කෙලස් මට්ටමට බල්ලෙක් හදලා බැලුවා. හරි. මේ මට්ටමේ මිදුන ගෙනාටයි පේන්නේ අරය මුලා වෙලා කියලා. අපිට බල්ල මුලා වෙලා වෙනවා. එතකොට ධානයේ වඩපු කෙනාට පේනවා අරගොල්ලෝ ඉන්නේ මේ මුලා වෙන්නේ මේ වයින්නේ. එයාට රූප පිහිකන්නේ නැහැ. හරි. එයාට දැන් අල්ලන්න පුළුවන් කාය ආයතනේ හදන කෙලස් ටික යටපත් කරලා.
ඒ කියන්නේ ඒක නම් කාමලෝක නෙමෙයි නේද?
කාමලෝක නෙමෙයි. ඒක රූප ලෝක කියන්නේ ඒකයි. රූපාවචර ධානය. අරූපාවචර ධ්‍යාන නම් ඒක අරූප ලෝකේ කියනවා. ඇයි? මේ ලෝකයේ ඉරිය තියෙන ලෝක වෙනස් වුණාද? නෑ. හිත ඇතුලේ ඒවා උපද්දන්න තියෙන කෙලස් ටික යටපත් වෙනවා. යටපත්
වෙනවා.
ඈ? විදර්ශනා කරන්න බැයිද කියන එක වෙනම කතාවක්. දැන් තාම විදර්ශනය නෙවෙයි. ඒවා යටපත් වෙනවා. එහෙමයි. ඔක ඒක වෙනම කතා කරන්නට දැන් සම්මා දිට්ඨිය තියෙන කෙනාටත් ධානය වලට යන්න පුළුවන්. සම්මා දිට්ඨිය නැති කෙනාටත් ධානය වලට යන්න පුළුවන්. හරි? බුදු දහම අහලා නැති අයටත් ධානය වඩන්න පුළුවන් නේද? එහෙම. ඒ හේ දෙකේ වෙනසක් තියෙනවා. ඒක වෙනම කතාවක්. විදර්ශනය කරන්න පුළුවන්ද බැයිද කියන්නේ. ධානය වැඩුවොත් විදර්ශනා කරන්න පහසු. කාටද සම්මා දිට්ඨිය තියෙන කෙනාට? නැති කෙනාට ඉතින් වඩන්නේ නැහැ. ඒ වයිම ඉන්නවනේ. හරි. එහෙනම් ධ්‍යාන වඩන්න පුළුවන් නම් හොඳයි. ඒක කරන්න. එහෙනම් බය කළාට ඕන කර ඉන්න එපා. කරන්න පුළුවන් කෙනා කරා. ප්‍රශ්නයක් නෙමෙයි ඒක හොඳයි. සම්මාදිට්ඨිය තියෙන කෙනා ධ්‍යාන වඩනවා නම් එයාට ඉක්මනට මාර්ගඵල ලබනවා. බුදුරජාණන් වහන්සේ නිතරම කියන්නේ මහණෙනි සමාධිය වඩව මහණෙනි සමාධිය වඩ. ධ්‍යාන වඩන්න. ඒ රතියන්. අපේ අය තමයි ධ්‍යාන වඩන්න එපා කියන්නේ ඔබට ඇලි. සම්මාදිට්ඨිය තියනා නම් සම්මා ධ්‍යානය උදව්වක්මයි. මොකද නිවරණයටපත් කරනවා ධ්‍යානය. ධමන දකින්න හරිම ලේසි. මේ නීවරණ ගොඩේ ඉඳන් ඕක බැලුවට දැන් ඒක නිවිලා තියෙනවා. ඕක අහගත්තට නීවරණ ගොඩේ ඉඳන් නේ අහගත්තේ. සමාධියකින් ඉඳලා ඕක ඇහුවා නම් සමාධියෙන් අනතුරුවම යථාභූත ඥානෙ පහළ වෙනවා. ඒකයි ධානය වඩන්නේ. දැන් ඕක අහගත්ත කෙනා ධානය වඩන්නේ. සමාධිය වඩන්නේ. ඒකට ඇත්ත ඇති හැටි දකින්න පුළුවන් ප්‍රත්‍යක්ෂයෙන්. හරි. ඒව වඩන්න බය වෙන්න එපා. ඔය නොදන්න අය බය කරන්න පුළුවන්. පුළුවන් තරම් සමාධිය වඩන්න. ඔව්. ඒ සමාධියේදී දැනෙනවා දැන් ඔයගොල්ලෝ මුලින්ම දැන් ශරීරයේ හොඳට දැනෙනවානේ පටන් ගන්නකොට. ටිකක් හිත සමාධි වෙනකොට අත්දකලා ඇති මේ ඇඟිලි දැනෙන්නේ නැතුව යනවා. අත් දෙක ගෑවිලාද කියලා කියන එක දැනෙන්නේ නැතුව යනවා. මොහොම තව රූපාවචර යන මට්ටමට යනකොට මුළු ශරීරෙම දැනෙන්නේ. නැගිලි දැනෙන්නේ නැහැ වගේ දැන් හතරවෙනි ධානයේ විතර වෙනකොටත් මේ වාඩි වෙලා ඉන්න ගතිය දැනෙනවා. අරූපාවචර වෙනකොට කිසිම
දැනීමක්
නැහැ. මේ කයින් නැහැ දැනීම. මේ බැංගේ බරක් නැහැ. ඒක දැනීම නැත්තම් බරක් නැහැ නේ කොහොමද? ආවේවි ඉන්නවා. අහසේ ඉන්නා වගේ තමයි ඉතින් හිත විතරයි. හරි සැහැල්ලු. ඒවා දකින්න පුළුවන් ඕන කෙනෙකුට ඒක කරන්න පුළුවන්. කරන්න පුළුවන් නම් කරන්න. ඒක උදව් වෙනවා. දැන් සම්මාදිට්ඨිය තියෙන කෙනාට සමාධි ධ්‍යාන වඩන්නමයි තියෙන්නේ වෙන වැඩක් නැහැ. මම නීවරණ යටපත් වුණ ගමන් තේනවා ධර්මතාවය. ඒ නීවරණයක් කරගන්න තමයි අර ආයේ පූර්ව ප්‍රතිපදාව වේවා කරන්නේ. දැන් මේවා අහගත්තට එහෙනම් දැන් අසුභයේ වඩලා වැඩන්නේ. එහෙම එකක් නෙමෙයි මේ කියන්නේ. රූපයක් නැත්නම් කායක් නැත්නම් මොකටද අසුභයේ වඩන්නේ? එහෙම හිතනවනේ. ඒ කියන්නේ එහෙම එකපාරට ගන්න එකක් නැහැ. මේ අපේ විතර්ක වලට විතර්ක මනසට ගත්තු දැනුමක් විතරයි. මේක තමන්ගේ ප්‍රත්‍යක්ෂ ඥානය වෙනකන් අර පූර්ව ප්‍රතිපදාවේ භාවනා ටික කරන්න. අපි ඉතින් කලන්නේ නේද? ඒ බහනා කරනවා. දැන් මේක ඇහුවහම හිතෙනවා එහෙනම් රූපයක් නැහැ, ඕ ශරීරය ගැන බලලා වැඩක් නැහැ. එහෙම නෙමෙයි. හරි? ඒ අවබෝධය නැකම් මේක කරනවා. කියන්නේ ඒ පූර්ව ප්‍රතිපදාවෙන් නිවරණ යටපත් කරනවා. නිවරණ යටපත් කරපු මනසට තමයි මේවා දකින්න පුළුවන්. දහම දකින්න. දැන් නිවරණ යටපත් කරන්න ලෝකෙට ඇති භාවනා ටික කරනවා. මෛත්‍රිය කරන්න ඕන. මේ සමහරුන්ට ප්‍රශ්නේ නා මෛත්‍රිය වඩද්දී මමත්වය වැඩි වෙනවද කියලා සමහරු කියන්නේ. වැඩි වුණාට කමන්නේ නැහැ මේක කරන්න. මම ඉන්නවා අලුන් ඉන්නවා කියලා හිතනවා නේද? ඒ හිතුණාට කමන්නේ ඒක කරන්න. දැන් මම ඔබ පටලව ගන්න එපා. මොකද අපි නීවරණ යටපත් කරනවා. නීවරණ යටපත් කරපු මනසට ඇත්ත පේනකොට එදාට දවසක් කේ යෝවයි වැඩක් නැහැ කියන. ඒ එනකන් කලින් නවත්තන්න යන්න එපා. ඉත තියෙන්නේ කවුද අර මුරුංග ගස් කැපුවයි කියලා නේද? කතාවක් තියෙනවා. ඒ වගේ ඉක්මන් වෙන්න එපා. ඒ මුල තියෙන ටික කරන්න. හරි? ඉතින් ඒ දැන් මේ ගැඹුරු දේවල් අහගත්තට සම්මාදිට්ඨියෙන් දැක්කට ඊළඟට එනවා මේ අවබෝධය එන්නේ නැත්තේ මොකද? අපේ පුරුදු බලවත්, නීවරණ බලවත්. එහෙනම් මේ නීවරණ යටපත් කරගන්න වැඩපිළිවෙලක යෙදෙන්න ඕන. එහෙනම් අර පරණ භාවනා ටික කරන්න. ඒ අතරේ ආයතන ගැන සිහිය නුවණ පිහිටන එක කරන්න ඕන. මේක ඇස් පියාගෙනත් පුළුවන්, ඇස් අරගෙනත් පුළුවන්. ඇවිදිනකොටත් පුළුවන්, යන එනකොට පුළුවන්, කන බොන වෙලාවට පුළුවන්, ඕන වෙලාවක පුළුවන් මේ විදර්ශනය කරන්න. මේකට වෙලාවක් නැහැ. ඕන වෙලාවක ඕන ඉරියව්වක ඕන වැඩක් කරද්දී මේ සම්මාදිට්ඨිය තියෙන කෙනාට හැම එකම විදර්ශනා ආරම්භන. මොන ආයතනයේ වැඩ කළත් විදර්ශනා ආරම්භන. ලෝකෙට අහු වෙන්නේ මෙහෙම මේ කෙලෙස් සිදු නැත්තම් අහු වෙන්නේ. මොකද පෙන්වන්න තියෙන්නේ හිතට. ඒක විදර්ශන.
සාර ඉස්සලා පැහැදිලි කිරීම ඉස්සර අර මේ ඇසට රූපයක් මේ එතන ක්‍රියාත්මක වුණාට පස්සේ මනසට ඒ සටහන එන අවස්ථාවේ අර මේ ඇහැ සම්පූර්ණයෙන්ම එතන ඒ සිද්ධිමාලාව නිරුද්ධ වෙලා ඊළඟට මනසට අරමුණක් හැදෙද්දී අර නාම රූප ස්ථාවකින් පැහැදිලි කිරීමක් කර අවස්ථාවත් එක්ක සම්බන්ධ කරලා අර අපි එතන චක්කුව අවස්ථාවේ සිද්ධිය සම්පූර්ණයෙන් නිරුද්ධ වුණා කියනකොට මොකක්ද මනසට අරමුණක් වශයෙන් මේ නාම රූප අවස්ථාවේ මොකක්ද අරමුණක් වෙන්නේ?
ඇහෙන් රූපයක් දැකලා හිතෙන් දැනගන්න එක ගත්තහම දැන් අපිට හැමදාම ඇහැ තමයි කතා කරන්නේ නේද? දිව කතා කරන්න පටන් ගත්තට කමන්නේ ආයතනකින් තේරුම් ගත්තොත් අනිත් ඒවාට යන්න පුළුවන්. හැම ආයතනෙම එකම සිද්ධිය තියෙන්නේ ඈ. ඇහැ ගැන කතා කළත්, කන ගැන කතා කළත්, නාසය ගැන, දිව ගැන කතා කළත් දැන් ඒ ආයතනකින් තේරුම් ගන්න මූලික විඥානේ දෙනවා. මූලික විඥානේ කියන්නේ චක්කු විඥානේ, සෝත විඥානේ, ගාන විඥානේ, දේවා විඥානේ වගේ. ඒ විඥානේ පහළ වීමනේ ඒ ආයතනෙන් කරන්න. ඒක එතකොට ඒ මට්ටම තේරුම් ගන්න ඕන දැන් ඇහෙන්නම් තේන ස්වභාවය තියෙනවා කනෙන්නම් ඇහෙන ස්වභාවය තියෙනවා ගඳ සුවඳ දැනෙන ස්වභාවය තියෙනවා තාම මොකද්ද කියලා දන්නේ හරි ඒ කියන්නේ අර චිත්‍රය ඇඳලා දීලා තියෙනවා මං කියේ චිත්‍රයක් අඳිනවා කියලා හැම ආයතනෙම සතහනක් හදලා දීලා තියෙනවා හදලා දීලා ඒක නිරුද්ධ ආයතන නිරුද්ධ හරි ආයතන නිරුද්ධ වුණාට ප්‍රශ්නේ තියෙන්නේ ඒකෙන් අනතුරුවම ඒ එකම පහළ වෙනා මනස මනෝ ධාතුව කියන එක දැන් චක්කු විඥාන ධාතුවෙන් අනතුරුවම වෙන එකකට එන්න නොදී මනෝ ධාතුව කියන එක පහළ වෙනවා ඒ තමයි සම්පටිච්ඡන සිත කියන්නේ පංච ධාරා වචින සිතෙන් එනවනේ චක්කු විඥාන සෝත විඥාන මනහරි ආයතනකින් විඥාන සිතක් එනවනේ ඒ විඥාන සිතෙන් පස්සේ අනිවාර්යෙන් පහළ වෙන්නේ මනෝ ධාතු ඒක ධර්ම ඒක ධර්මතාවය මට ප්‍රශ්නේ වෙන ආයතනයකට පහළ වෙන්න බෑ ඔකට කියන අනන්තර ප්‍රත්‍ය කියලා චක්කු විඥාන හිත අනන්තර ප්‍රත්‍ය අනන්තර කියන්නේ ඒ අතරට තව කෙනෙකුට එන්න දෙන්නේ ඒ විඥානේ නිරුද්ධ වෙනකොටම අනිවාර්යෙන් එන්නේ සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන සිත කියන්නේ මනෝ ධාතුව. ගැනි. ඔව්. චිත්‍රී කියන තමයි. මනෝ ධාතුවේ වදිනවා අරකින් හදපු සංඥා. මොකක් හරි. ඒක කියලා හිතන්නකෝ සතහන. මනෝ ධාතුවට. ඒක දැන් මනෝ ධාතුවට දැනගන්න දෙයක් ඉතුරු කරලා තමයි මෙයා නිරුද්ධ වෙන්නේ. තේරෙනවා. දැන් ඇහැ නිරුද්ධ වුණාට චක්කු විඤ්ඤාණේ නිරුද්ධ වුණාට එයා නිකන් නෙවෙයි. මනසට බාර ගන්න දෙයක් ඉතුරු කරලා එයා නිරුද්ධ වෙනවා. හැබැයි ඒක එයා ළඟ තියෙනවත් නෙවෙයි. අනිත් එක්කෙනා ළඟ තියෙනවත් නෙවෙයි. පහළ වෙනවා. ඒ කියන්නේ මන මනෝ ධාතුවට දැන් මන හට ගන්න අවස්ථාව තියෙනවා. ඒක අනිවාර්යෙන් හට ගන්නවා. හරි. ඒක කියනවා අය දැන් සුවිසි ප්‍රත්‍යයේ ඒක අනන්තර ප්‍රත්‍යය කියලා. හරි. එතකොට අතරක් නැහැ. වෙන කෙනෙකුට එන්න ඉඩක් නැහැ අතරට. ඒකට අනිවාර්යෙන් ඔය විඥාන සිතකට පස්සේ එන්නෙම සම්පටිච්ඡන සිත. සම්පටිච්ඡන කියන්නේ අර ඉතුරු කරපු එක ඇවිල්ලා මේකේ වදිනවා වගේ කතාවක්. ඔය නිකන් නේ අපි ලෝකෙටයි ඉති කතා වලින් විස්තර කළාට එහෙමම නෙමෙයි. මේ තේරුම් ගන්න කියනවා. නිකන් හිතන්නකෝ. සම්පටිච්ඡන අර සංඥාව ඇවිල්ලා නිකන් වදින ගතියක් කියලා හිතන්නකෝ. පිළිගන්නේ. ඔව්. දැන් ඒ වැදුනහම දැන් මනසට මොකද්ද ඕ වදිනකොට එයා නිකන් ඉන්නේ නේ ඕ මොකද්ද කියලා නිකන් තීරණය කර. සංතීරණ. ඒකට කියනවා මනෝ විඥාන කියලා. තීරණය කර. හරි. තීරණය කළාට තාම දන්නේ නැහැ මේ දැන්. ඇහෙන් දැක්කා කියලා තීරණයක් ආවා. මොකද්ද ඕ දැක්කා. මොකද්ද කියලා තාම දන්නේ නැහැ. සත්‍යයක් ඇහුණා මොකද්ද කියලා දන්නේ නැහැ. දැන් මොකද්ද කියලා දැනගන්න ඕන පරණාද්දකීම ගන්න වෙනවා. නේද? පෙර ඇසුර.
පෙර ඇසුර දෙයක්.
අන්න ඉතින් නිශ්චය කරන මේ මේක නේ. ඔව්. ඒකට කියනවා වොත්තපන. ඔය ටිකේ කිසි ප්‍රශ්නයක් නැහැ ඔක වුණා. ඊළඟට තමයි ප්‍රශ්නේ අලුත් කර්ම කරන එක පටන් ගන්න ඊළඟට. මම තාම හිතෙන් හදපු දේ හිත දැනගත්තානේ. නේද? ඒකේ ලොකු ගැටලුවක් නැහැ. ගැටලුව එන්නේ කොතෙන්ද? ආ මේ දැනගත්තු දේ එළියේ තියෙන. කියනකොට. ලෝකෙට අහුවෙන්නේ මං කේ රූපේ බැසගන්නේ රූප උපාදාන එක. දුක සකස් වෙන්නේ. නේද? මේ දැනගත්තු දෙ එළියේ තියනවා කියනකොට තමයි අහුවෙන්නේ. මනසෙන් හදපු දෙයනේ මනසෙන් දැනගෙන තියෙන්නේ. එන්න.
දැනට අපි සර් එක මනෝ විඤ්ඤාණයකට සැලකුවාට මනෝ විඤ්ඤාණ ධාරාවක් ඇති
වෙනවා. ධාරාවක් තියෙනවා. ඉතින් ඕක කඩලා කියන්නේ නැති කිව්වට වැඩක් නැහැ. ඕක බලන්න බෑ. ඒ නිකන් අපි නිකන් තේරුම් ගන්න රස කරලා කිව්වට ප්‍රායෝගිකව බලන්න බෑ. පේන්නේ නැහැ කියන්නේ ඒක ඒක බලන්න පුළුවන් ප්‍රඥාවෙන් අධික සරිත් හාමුදුරන්ට වගේ කෙනෙකුට බලන්න පුළුවන් මිසක් නිකන් රහතන් වහන්සේලාටවත් බලන්න බෑ ඕවත් වෙන් කරලා. ඒකත් ප්‍රඥාවෙන් අධික වෙන්න නැත්නම් බෑ කඩලා වෙන් කරලා බලන්න බෑ. මේක වෙද්දි බලන්න බෑ. ඒ තරම් සිම් ගන්නවා. ඉතින් ඕක ඔය වැඩිපුර දැනුමට අහපු හින්දා කිව්වා මිස ඕක දන්නේ නැති තරමට ලේසි මේක බලන්න. මේ දන්න අයට පොඩ්ඩක් එතන වැරදි ටික අඩු කරගන්නයි මේ කිව්වේ. දැන් මේ නොදන්න අයට ඔය කරදර නැහැ. නොදන්න අයට තියෙන්නේ එහෙන් මොකද්ද ආයතන දෙක වෙන් කරන්න විතර. එහෙන් මනයි කියලා දෙකක් තියෙනවා. එහෙන් කලේ මොකද්ද වර්ණ සංඥාවක් කරන් දුන්නා. මනසෙන් ඕක දැනගත්තා. එච්චර. නෝ මහා ඕක ගොඩක් දාගන්න ඕනේ. එදාර මනසෙන් දාගත්තු එක දැන් අර උපමා වලින්ම හිතන්න. වතුරට එබෙන බල්ලට මොකද වුනේ? එහෙන් රූපයක් පෙන්නවා. ඒ රූපේ වර්ණ සටහන විතරයි. එතන ඉසි වර්ධන්නේ. එයා හරි අහිංසක. එහේ හරි අහිංසක. අපි ඔය ඇහැට බලන්නේ. හරි එහෙන් කරන්නේ වර්ණ සටහනක් හදලා දෙන්න. එතන කිසිම වැරද්දක් ඊළඟට මනසෙන් ඕක දිහා බලනවනේ. එතකොට තමයි අනේ සතහනේ ඉන්නේ බල්ලෙක් කියලා ඔන්න නිශ්චය කරන්නේ. එයා මනසෙන්. තාම ඒක හරි වුණත් වැරදි වුණත් අපිට නවත්තන්න බෑ. හරි. මේ කට්ටිය පුළුවන් කියලා කරන්න ගියාට තාම නවත්තන්න බෑ. තේන දෙයට මොකද්ද මතක් වෙන එක නවත්තන්න බෑ. ඇහෙන දෙයට රූපයක් මතක් වෙන එක නවත්තන්න බෑ. මොකද අපි ඉන්නේ සැඩපහරකට අහු වෙලා. ඕබේ. ඒකට කියනවා කාම ඕබේ කියලා. කාම ඕගේට අහු වෙලා ඉන්නේ මේ කාම ලෝකේ. එතකොට ඔය එකක්වත් රූපයක් නැතුව අපිට ගන්න බෑ. මම සද්ද ඇහෙනකොට රූපයක් නැතුව ඒ සද්ද ගන්න බෑ අපිට මේ මතකනේ. ඔය සද්ද ඉන්නේ මේකෙන් කියලා ඉවරයි. නේද? ඒක සැඩ පහරට අහු වෙලා ඕකේ ගලාගෙන එන. ඒ ඕක නවත්තන්න යන්න එපා. නවත්තන්න බෑ. හරි. කරන්න තියෙන්නේ දැන් ඒකත් අන්න ඒකට අදාළ රූපෙටුත් මතක් වුණා. ඒක තියෙන්නේ එළිය කියලා පිළිගන්නවා අපේ කෙලෙස් මතම. අනිත් පැත්තට ඔන්න සිහිය නුවණ පිහිටන කෙනා ඔන්න දැන් පොඩ්ඩක් ඒක දැනගත්තේ මොන ආයතන වලින්ද? මොන රූපේ දැනගත්තත් ඔන්න වෙන් කරනවා. ඔය රූපේ දැනගන්න මොන ආයතන දුදවුනේ? ඇහැයි මනයිද, කනයි මනයිද, නාසයයි මනයිද, දිවයි මනයිද, කයයි මනයි? නැත්තම් මනයි මනයි. හිතෙන්ම මතක් කරලා හිතෙන් දැනගත්තා. එහෙමත් වෙනවා. ඒකට යන්න කලින් මේ පස් දෙනාගෙන් එන ටික අල්ලගන්න. මොකද සුවඳත් දැනිලාද දැනගත්තේ? රසත් දැනිලාද දැනගත්තේ? ඇඟේ වැදිලාද දැනගත්තේ? නැත්තම් එහෙන් දැකලාද සද්දයක් ඇහිලාද දැනගත්තේ කියලා හිතා ගන්න පුළුවන්. ඕක බැරි වෙන්න බෑ. නේද? ඒකට ඔය පස් දෙනා ගෙන් කවුරුණා මතක තියාගන්න එයාට අනතුරුව මනසමයි පකරන්නේ. මේක දකිනවා. ඒතකොට අර පස් දෙනාට පුළුවන් සංඥා මාත්‍රයක් කරන් දෙන්න පුළුවන්. සංඥා මාත්‍රයක් විතරයි. ඒ සංඥා ಜಾති පහයි තියෙන්නේ. රූප සංඥා, ගද්ද සංඥා, ගහන සංඥා, රස සංඥා, පොට්ටක්ක සංඥා. ඔය පස් දෙනාගෙන් එක්කෙනෙක් හදලා දීපු එක විතරයි ආයතන ටිකට පුළුවන්. හරිද? එතකොට ඒක තමයි මනසට දර්ශනය වෙන්නේ. මනසට ඕක දර්ශනය වෙනකොට අරගොල්ලෝ ගිහිල්ලා ඉවරයි. ඔක්කොම ගිහිල්ලා ඉවරයි. ඒගොල්ලෝ නිරුද්ධයි. හරි. ඇහත් නිරුද්ධයි, රූපෙත් නිරුද්ධයි, චක්කු විඥානෙ නිරුද්ධයි. ඕක ගැන අපි හිතනකොට. එතකොට හිතට දැන් ධම්ම මන ධම්ම කියන එකක් ඔන්න දැන් හදාගෙන දැන් ඇස් දෙක වහගෙන හිතන්න පුළුවන්. දැන් ඇහැ වැඩන්නේ නැහැ, යා නිරුද්ධ. එයාට කෘත්‍යය. දැන් මන ධම්ම කියන එක. ඒක මනෝ විඥාණයෙන් දැනගන්න. හරි? එතකොට ඔය විඥානයේ තමයි මායාව කරන්නේ ඔය දැනගන්න දේ එළියේ තියෙන්නේ. ඒ එළියේ තියෙන දේ දැනගන්න මෙහෙ ඇහක් තිබුණා. ඔය කතා දෙකම කියන්නේ මෙයා. දැනගත්තු රූපේ බාහිරේ තියෙනවා ඒක දැනගන්න මෙහෙ අජත්ත ආයතනය කියන ඇහැ ඕන වුණා. කියලා ඒ දැනවත් කරන්නේ මේ මනස. දෙපැත්තකට ද්වයතාවය. මේ ද්වයතාවයට අහු වුණා කියන්නේ ලෝකෙට අහු වුණා. දෙපැත්තකට බෙදුවා. අභ්‍යන්තර බාහිර කියලා දෙපැත්තකට බෙදුවා. ඒක කලේ කවුද? මනස. චක්කු විඥානේ නෙමෙයි. හැබැයි චක්කු විඥානේ නැතුව මනසට ඕක කරන්නත් බැහැ. එයා තමයි මුල අල්ලලා දුන්නේ. මුල හදලා දුන්නේ. එතකොට ඒ චක්කු විඥානේ මායාකාරී ගතිය තියෙනවා එනකට මුලා කරන්න බෑ. මායාකාරී ගතිය තියෙනවා මුලා කරන්න බෑ. හරියට දැන් මැජික් කාර්යය වගේ. දැන් මැජික් කාර්යයට පුළුවන් මැජික් එකක් පෙන්වන්න. හරි? රැවටෙනවද නැද්ද කියන එක? ඒක බලන එක්කෙනාගේ බලන. මැජික් කාර්යය මැජික් එක පෙන්වුවට රැවටෙනවද නැද්ද කියන එක එක්කෙනෙකුට අර ප්‍රේක්ෂක අසුනක වාඩිලා ඉන්න පුළුවන් තව කෙනෙකුට ස්ටේජ් එක පිටිපස්සේ හැංගිලා ඉඳන් බලා ඉන්නවා. දෙන්නම් බලා ඉන්න ඇයි මැජික් කාර්යය නෙමෙයි. නේද? දැන් මැජික් කාර්යය ගෙද වැරද්ද රැවටෙන කෙනාගේ. අපිට පුළුවන් ද මැජික් කාර්යයට බනින්න මාව රැවට්ටුවා කියලා. එයාගේ වැඩේ ඒක. එයා හරි අහිංසකයි. නේද? රැවටෙන්නේ මොඩේ.
ඇඟිල්ල
ඉන්න කෙනා
ඇත්තට ඇගිනවා.
එයාට කිසි ප්‍රශ්නයක් නෑ. ප්‍රඥාවෙන් දකින්න කෙනා. මොඩකමින් දකින්න කෙනා රැවටේ. ඔන්න ඔය වගේ වැඩක් දැන් චක්කු විඥානේ හරි අහිංසකයි. හැබැයි එයා මුලා කරවන ගතිය තියෙනවා. එහෙම නැත්නම් බල කරන්න බෑ. රැවටෙනවද නැද්ද කියන එක මනසට අයිති වෙලා. හ්ම්. ඇත්ත ඇති හැටි දැනගෙන බලන්නත් පුළුවන් මනසට ඇත්ත ඇති හැටි නොදැන මුලාවෙන් බලන්නත් පුළුවන්. මුලාවෙන් බැලුවොත් අර දෙපැත්තට බෙදලා ගන්නවා. එළියේ අර රූපේ තියෙන ඒ රූපේ දැන් ගන්න මේ පැත්තේ ඇහැටි. දැන් රූප දෙකක්ම හැදුවා එකක් නෙමෙයි. ඇහැ කියන රූපෙත් හැදුවා. ඇහෙන් දකින එළියේ තියෙන බාහිර රූපෙත් හැදුවා. ඔන්න මාවන. ඒ රූප දෙකම උපාදාන කරලා නිකන් නෙමෙයි. අපි හිතන්නේ එක රූපයක් උපාදාන කරලා ඒ රූප දෙකක් උපාදාන කරලා. ඔතන අපි දන්නේ දුක සකස් කළා කියලා. ඒක බුදු කෙනෙක් තමයි පැහැදිලි කරන්නේ. සංකිට්ඨේන පංච උපාදාන ස්කන්ධ දුක්ඛාන රූප උපාදාන ස්කන්ධේ දුකයි. ඒ දුක සකස් කළා. රැවටුණාන. රැවටුන් නැත්තම් එහෙම වෙන් කරන්නේ නැහැ. හැබැයි පෙනීමේ සිද්ධිය තියෙනවා. විඥානේ කෘත්‍යය දන්නවා. පෙන්නන. දැකීම. දැකීමේ රූපක් නැහැ, ඇහැකුත් නැහැ. අභ්‍යන්තර බාහිර දෙකක් නැහැ. පෙනීම කියන සිද්ධිය. හැබැයි පෙනීම කියන සිද්ධිය නවත්තන්න නම් රහත් වෙන්න ඕන. ඊට මෙහා නවත්තන්න බෑ. ඒකයි වන් කියෝක නවත්තන්න යන්නත් එපා. ඒක නවත්තන්න අනුපූර්ව ප්‍රතිපදාවක් තියෙන. පිළිවෙලට යන ප්‍රතිපදාවක්. දෙත තමන් රූපයට අහු වෙන මට්ටමේ ඉන්නවා නම් කායනුපස්සනාව වඩන්න තියෙනවා. ඒ කායනුපස්සනාව වඩන්නේ රූපේ මුලා වෙලා ඉන්නා ඒ රූපෙන් මිදෙන තාක්කා. නචකින්චි ලෝකේ උපාදීති වෙන තාක්කල් කායනුපස්සනාව වැඩිලා මදි. කොහේ හරි රූපයක් තියෙනවා කියලා හිතෙනවා නම් එතනම තේරුම් ගන්න ඕන මට තව කායනුපස්සනාව වඩන්න
තියෙනවා.
ඔව්. හැබැයි ඊට කලින් සෝවාන් වෙන්න පුළුවන්. අනාගාමී තත්ත්වයට දක්වා ඔබ වඩන්න ඕනෙ නැට. හරි දැක්ම ආවහන් සෝවාන්. මොකද වැරදි දෘෂ්ටි ටික කැඩෙනවා සම්මාදිට්ඨිය තුළ.
සෝවාන් වුණත් ඒක වඩන්න
ඕනේ. සෝවන් වුණත් වඩන්න ඕන තාම සසරේ යනවා නේද? හැබැයි අර ලොකු කෙලස් ටිකක් කැඩිලා ඒකයි ආයි වැඩි වුණත් හස්පාරයි උපදින්නේ කියන අපාගත වෙන්නේ නැහැ කියන. අවෝ සෝවන් වුණා කියලා සමත භාවනාව එපා කියලා එකක් නැහැ. මොකද තාම කෙලස් මතුවේ. නීවරණ තියෙනවා. සෝවන් වුණා කියලා නීවරණ නැතිවීමක් කියලා එකක් නැහැ. ඒකයි සිහිය නුවණ පිහිටන්න කියන්නේ. එයාටත් කියන්නේ පංච උපාදානස්කන්ධේ අනිච්ච සංඥාව වඩන්න. මොකද එයාටත් තියෙනවා පංච උපාදානස්කන්ධ. ඒකේ තියෙන වැරදි දෘෂ්ටියයි කැඩෙන්නේ. කාය දිට්ඨිය කැඩෙනවා. ඒ පහ හින්දා මම ඉන්නවා කියලා එන හැඟීම කැඩෙනවා. ඒ පහ නිසා වැරදි දෘෂ්ටියක් ආවනම් රූපයේ මම ඉන්නවා, රූපය ඇතුලේ මම ඉන්නවා, මම රූපවන්තයි කියලා ඔය හතර ආකාරයකට එන්න පුළුවන්. රූපයමයි මම, රූපය තුල මං ඉන්නවා, මා තුල රූපය තියෙනවා, මම රූපවන්තයි කියලා එන්න පුළුවන් හතර ආකාරයක් තියෙනවා. සෝවාන් වුණත් තව දැනගන්න විදි ටිකක් තමයි අතීතේ මම හිටියද කියන කතාව, වර්තමානයේ මම ඉන්නවද, අනාගතේ මම ඉන්නවද කියන මේ යම් කිසි සැකයක් තියෙනවා නම් ඒවා දුරු වෙනවා. මුළු පස් ආකාරකින් යන්න පුළුවන්. අතීතේ මම හිටියද, අතීතේ මම හිටියේ නැද්ද, අතීතේ මම කවුරු වෙලා හිටියද, අතීතේ කොහොම හිටියද, කවුරු වෙලා ඉඳලා කවුරු වුණාද කියලා ಜಾති පහකට එන්න පුළුවන්. ඒ පහෙන් එකක් හරි එනවා නම් ලක්කාය දෙතියි. අනාගතේ මම ඉඳීද, අනාගතේ මම නැති වෙයිද, අනාගතේ මම කවුරු වෙලා ඉඳීද, අනාගතේ මම කොහොම ඉඳීද, අනාගතේ මම කවුරු වෙලා කවුරු වෙයිද තේරෙන හද්දක් නැහැ. ඔය එකක් හරි හිතනවා නම් සක්කාය දිට්ඨිය තියෙනවා. වර්තමානයේ මම ඉන්නවද, වර්තමානයේ මම නැද්ද, එකක් සක්කාය දිට්ඨිය. වර්තමානයේ මම නැහැ කිව්වත් සක්කාය දිට්ඨිය. මමාරු මම නැහැ කියන්න බයයි. මම ඉන්නවා කියන්න බයයි නේද? මම නැහැ කිව්වත් සක්කාය දිට්ඨිය. අපි පැහැදිලි කරලා තියෙනවා ඒ නත්ති ප්‍රත්‍යයෙන් එන මට අහුවෙන මම නෑ කියන්නේ හිටිය මමනේ නෑ කියන්නේ මම ඉන්නවා දැන් මං කිය අර වතුරේ බල්ලෙක් නෑ කිව්වත් අහුවෙනානේ මේ වතුරට එවිලා තියෙනවා වතුරේ බල්ලෙක් නෑ දැන් බල්ලට අහුවෙනානේ දෝ ගැඹුරුයි එච්චර ගැඹුරට හිතන්න ඕනේ නැහැ මේ ධර්මතාවයේ දැක්කනම් පටිච්ච සමුප්පන්න බව දැක්කනම් ඔක්කොම අවබෝධ වෙනවා හරි රූපේ පිහිටන්න හේතු ටික නැති වෙනකොට රූපේ පිහිටන්නේ නැහැ කියන දේ දැක්කනම් එතකොට ඔය කෙලස් ටික කැඩේ නැහින්ද බය වෙන්න ඕනේ නැහැ මං කියේ අවබෝධය ආවනම් දැන් මම සෝවාන් වෙලා කියලා හිතාගෙන ඉන්න අය ওই ටික බලන්න. නවබෝධය ඇවිල්ලා නම් අරව නැති වෙන්නේ. අතීතේ මං හිටියද, හිටියේ නැද්ද, වර්තමානයේ මං ඉන්නවද නැද්ද, කවුරු වෙලා ඉන්නවද, කොහොම ඉන්නවද, දැන් කවුද, අනාගතේ කවුරු වෙයිද? ඔවා හිතෙනවා නම් මතක තියාගන්න. මං දන්නේ නැහැ සෝවාන් වෙලාද කියලා. රක්කාය දිට්ඨිය නම් ගැදිලා නැහැ. භාවනා කරද්දි සෝවාන් වුණාද කියන එක මන් දන්නේ නැහැ. සක්කාය දිට්ඨිය නම් ගැදිලා. මිතුරු ටික තමන් හිතාගන්න. ඒක තමයි තමන් හිතාගන්න කියන්නේ. ඉතින් මේ දහම නුවණින් විමසන්න එතකොට තමන් මුලා වෙලා ඉන්නා නම් ඒ ටික හදාගන්න. මුලා වුණාට දුක් වෙන්න එපා. මුලා වෙලා කියලා දැනගත්තා නම් ඒක ප්‍රඥාවක්. මොකද එයාට ඉස්සරහට යන්න පුළුවන්. එතකොට ඒ ධම දකින්න යම් කිංචි සංදේ ධම්ම සම්බන්ධ පරිරෝධ ධම්ම ඒ ධම්මා හේතු ප්‍රබවත් ඒ සංහේතුන් ප්‍රකාශතෝවහ හේතුන් පටිච්ච සම්භූතං හේතු බහුගාන නිරුජ්ජති ඉමස්සෙන් සති ඉදං හෝති ඉමස්සෙන් අසති ඉදං නහෝති. ඔය ධර්මතා තේරුම් ගන්නවා. මේක තේරුම් ගත්තොත් එකකින් හරි තේරුම් ගත්තොත් සෝවාන් වෙනවා. සම්මා දිට්ඨිය තියෙනවා. එකකින් තේරුම් ගත්තොත් අනිත් ටිකත් තේරුම් ගන්නවා. ඔක තමයි දැනගන්න ඕන. ඒකට දහමක් අහලා දැනගන්න ඕන ඔය ටික. දකින්න තියෙනවා. හරි? එතනින් එහාට සෝවාන් වලින් එහාට යන්න තමයි ඉතින් අනිත් වීරයක් කරන්න තියෙන්නේ. දලට භාවනා වඩන්න ඕන, සමාධි වඩන්න ඕන. ඒවයි යෙදෙන්නේ. එතනින් එහාට. එතෙන්ට එන්න අනිවාර්යෙන් දහමක් අහලා දකින්න වෙනවා. ඒකයි මේ බුදු කෙනෙක් පහළ වුණ කාලෙකම ධර්මයක් පවතින කාලෙකම විතරයි මේ වයි ප්‍රතිඵල ලබන්න පුළුවන් කියන්නේ. එහෙම නැුණනම් බුදු කෙනෙක් නොහිටියත් ওই දේ කරන්න පුළුවන්. මේ එහෙම බැහැයි කියන්නේ මේ ධහමකින් ගන්න තියෙන ධර්මයේ දැක්ක කියන ප්‍රතිසම්පාදයේ දැක්කා කියන ධර්මතාවය. නේද? මෙන්න මේ වගේ අවබෝධයක් ගන්න ඕන කියන එක ඒ තමන් නුවණින් තේරුම් ගන්න එක. මම කියනවට නෙමෙයි ධහමට ගලපලා පොඩ්ඩක් බලන්න කියන ඒ කණිවිඩේ තමයි ඉතින් අපිට දෙන්න තියෙන්නේ. හරි? ප්‍රොතන තව තියෙන ධර්මතාව ටිකක් ඒක හැමදාම කියන්න හම්බ වෙන්නේ අපි බලමු. ඊළඟ සතියේවත් මම ওই ටික දන්න කෙනාට ඒ එතන මෙහාට කියන්න ලේසි. මේ ටික නොදැන අර එතන මෙහාට කිව්වට වැඩද? අර පහනේ උපමාව තෙබු ඉතිරයි දැල්ලයි දැල්ල නිසා ආලෝකය. ඕක දාන්න වෙනවා ඇහැයි රූපේ චක්කු විඥානේ ඒ නිසා දැනෙන වේදනාව කියන ටිකට උපමා කරනවා. තෙළු ඉතිරයි පහන දැල්ලයි එනිසා පහළ වෙන ආලෝකය. ඒක හේතුඵල සම්බන්ධය අරපටිච්ච සම්පන්න විදිහ ගලප ගලප බලන්න ඕන මේ ආයතන දැක්කේ. එතකොට ඔක තව අවබෝධය පැහැදිලි වෙනවා. නන්දකෝ වාද සූත්‍රය. හොඳයි. එතනින් අපි අවසන් කරමු. ඉතින් මේ කාලය තුල සතුටු වෙන්න පුළුවන් ඔයගලන්ට ලොකු කුසල් සම්භාරයක් රැස් කරගත්ත මහානිසංස කුසල්. මහානිසංස කියන්නේ ඒවා දාන දුන්නා වගේ ඉවර වෙන දෙවෙනේ ගණනේ. යම් කිසි දවසක නිවන අවබෝධ වෙනකම්ම උපකාරී වෙන ප්‍රතිඵලයක් දෙන්න පුළුවන් මහානිසංස කුසල් සම්භාරයක් රැස් කරගත්ත පින් ගොඩාක් රැස් කළා. පින් රැස් වෙන වෙලාවක අපට පුළුවන් පින් අනුමෝදන් කරන්න. පින් කැමති දෙවිදේවතාවුන් වහන්සේලා මේ පින් අනුමෝදන් වෙත්වා, සතුටටපත් වෙත්වා, දිවයිසුරු වැඩි දියුණු කරගනිත්වා, උතුම් ධර්ම අවබෝධයේ පිණිසම හේතු වාසනා වේවා. ඒ සතුටටපත් වෙන දෙවිදේවතාවුන් වහන්සේලා අපවත් අපේ පවුල්වල සමවත් ආරක්ෂා කරන සේක්වා. යම් කිසි දුකක් කරදරයක් නරකක් බාධකයක් අපල උපද්‍රවයක් ලෙඩ දුකක් ආදී කිසියම්ම කරදරයක් වෙන්න තියෙනවා නම් ඒ සෑමකින් අප සර්වම ආරක්ෂා කරන සේක්වා කියලා දෙවියන්ට පින් අනුමෝදන් කරමු. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ලෝක සාසනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා චුම්මට්ටා දේවානාගා මහිද්දීකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු මං පරන්ති. යම් කිසි මළගිය ඥාති කෙනෙක් පින් බලාපොරොත්තු වෙන්නා නම් මේ පින් අනුමෝදන් වෙලා සතුටටපත් වෙලා හොඳ තැනක උත්පත්තියක් ලැබලා උතුම් ධර්මාවබෝධය ලබා ගන්නම මේ පින් හේතු වාසනා වේවා. ඉදම්මේ ඥාතේ නම් හෝතෝ සුඛිතා හොන්තු ඥාතේ. ඉදම්මේ ඥාතේ නම් හෝතෝ සුඛිතා හොන්තු ඥාතේ. ඉදම්මේ ඥාතේ නම් හෝතෝ සුඛිතා හොන්තු ඥාතේ. මේ රැස් කරගත්තු පින් වල බල ඉමිනා පුණ්‍ය කම්මේ නැ පින් රැස් කරගත්තු විලාප කරන ප්‍රාර්ථනා හරියනවා. හොඳම ප්‍රාර්ථනාව වෙන්න ඕන යම් කිසි දවසක නිවන් අවබෝධ වෙන කම්යාව නිබ්බානපත්තිය. මොකද්ද ප්‍රාර්ථනාව වෙන්න ඕන? අපිව මේ ධර්ම මාර්ගයෙන් ඉවතට අදින බාලයන් ඇසුරු කරන්න ලැබෙන්නේ කාමාමේ බාල සමාගම. යෝගයෙන් මේ ධර්ම මාර්ගය පෙන්වලා දෙන කල්යාණ මිත්‍රයන් ඇසුරු කරන්න ලැබෙන්නම මේ පින් හේතු වාසනා වේවා. සතං සමාගමෝ හෝතු. ඉමිනා පුඤ්ඤ කම්මේන මහමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන කත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මහමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන කත්තිය ඉමිනා පුඤ්ඤ කම්මේන මහමේ බාල සමාදමෝ සතං සමාදමෝ හෝතු යාව නිබ්බාන කත්තිය මේ ඇත්ත නොදන්න හින්දා විද්‍යාව හින්දා අපි කරන සීරම අවිද්‍යාපච්ච සංඛාරයි සබ්බේ සංඛාරා අපි දුකටපත් කරනවා ඒවා අනිත්‍යයි සබ්බේ සංඛාරා අනිච්චාති දුක්ඛාති මේ බව ඇත්ත ඇති හැටියට ප්‍රඥාවට තේරුම් ගන්න යදා පඤ්ඤායි පස්සති එයාගේ මේ මනස කරමන ධම්ම සබ්බේ ධම්මායි සියලු ධම්ම කිසිම ආත්ම ස්වභාවයක් නැති බව ප්‍රඥාවට තේරුම් ගන්න මේ එළියේ තියෙන වණිමේ හිතට පේන සබ්බේ ධම්මා අනත්තාති බව යදා පඤ්ඤායි පස්සති ප්‍රඥාවට ඇත්ත ඇති හැටි තේරුම් ගන්න එතකොට මුලාව හින්දා ඇති කරගත්තු දුක කලකිරීලා අදාරිනවා ඒ මොඩකමට නේ මෙච්චර කල් ওই දුකට අහු වෙනා හිටිය. යත නිබ්බින්දු තී දුක්කේ. මේක තමයි නිවනට මාර්ගයේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරානිච්ඡා තී යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දු තී දුක්කේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ සංඛාරා දුක්ඛා තී යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දු තී දුක්කේ සමග්ගෝ විසුද්ධිය. සබ්බේ ධම්මානත්තා තී යදා පඤ්ඤාය පස්සති යත නිබ්බින්දු තී දුක්කේ සමග්ගෝ විසුද්ධිය. ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්චතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්චතු ඉදම්මේ පුඤ්ඤං ආසවක්ඛයා මහන්නෝතු සබ්බ දුක්ඛා පමුච්චතු සාදු සාදු සබ්බ මේවා නැවත නැවත අහන්න සාකච්ඡා කරන්න ඒකට තව තවත් අවබෝධය වැඩි වෙනවා